समन्ताचक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्तं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पिन्नत्नि පසුගිය දවස් තුනක් පූර්ණ වශයෙන්ම මේ ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කරන්නට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නට ත්‍රිපිටකයේ පෙන්වා දුන්න අනුක්‍රමික අනුපුබ්බංගම මාර්ගය මහා සතරාතිපට්ඨාන සූත්‍රය ආශ්‍රයෙන් එවගේම ඊට අදාළ වූ පරියාප්ති ධර්මය ධම්ම පරියාය ආසව සංවර පරියාය විග්‍රහ කළා. අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ බුද්ධ දේශනාවේ තියෙනවා මේ ආනපාන සති සමාධිය ප්‍රායෝගිකව අනුගමනය කරන්නට පුළුවන් ද්වතාවය විග්‍රහ කරපු ආනපාන සති සමාධියේ පිහිටන්නට ප්‍රායෝගිකවම කරගත යුතු කරන්නට ඕන ක්‍රමය විග්‍රහ කරපු බොහොම පැහැදිලි සූත්‍රයක්. මේ සූත්‍රයේ නම ගිරිමානන්ද සූත්‍රය. ඉතින් ඒක නිසා අද බලාපොරොත්තු වෙනවා ගිරිමානන්ද සූත්‍රය පිළිබඳව කරුණු කීපයක් කතා කරන්නට, විග්‍රහ කරන්නට, විස්තර කරන්නට. මේක මේ ත්‍රිපිටකයේ තියෙන ඉතාමත්ම ආනාපාන සති සමාධියේ පිහිටන්නට ඉතාමත්ම උපකාර වන්නා වූ සූත්‍රයක්. එනිසා යම් කිසි කෙනෙක් භාවනාවකට මුල පුරනවා නම් මේ ගිරිමානන්ද සූත්‍රය නිවැරදිව අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා සහිතව යම් ආකාරයකට තේරුම් අරගෙන ප්‍රායෝගිකව ආනපාන සති සමාධිය පුරන්නට, පුහුණු වෙන්නට උපකාර කරගත යුතුයි. ඉතින් ඒක නිසා මේ ගිරිමානන්ද සූත්‍රය ත්‍රිපිටකයේ තියෙන ඉතාමත්ම වැදගත් සූත්‍රයක් යම් කිසි කෙනෙකුට භාවනාවකට අදාළව. එනිසා මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන කරුණු කාරණා හොඳින් කවුරුත් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. මේ ගිරිමානන්ද සූත්‍රය එක්තරා අවස්ථාවක මේ බුදුහාමුදුරුවන්ට ආනන්ද හාමුදුරුව දැන් වූ කාරණයක් අරබයා විග්‍රහ කරපු සූත්‍රයක්. ඒකම් සමයං භගවා සාවත්‍යං විහෙරති ඒතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ. තේනකෝපන සමයේන ආයස්මා ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්හෝ ගිලානු. අතකෝ ආයස්මා ආනන්දෝ යන භගවතේ උපසංකමි උපසංකමිත්වා භගවන්තන් අභිවාදෙත්වා ඒකමන්තන් නිසීදි ඒකමන්තන් නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තන් එතද වෝච. ආයස්මා බන්තේ ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්ල ගිලානෝ සාදු බන්තේ භගවා යේන ආයස්මා ගිරිමානන්දෝ තේන උපසංකමිතු අනුකම්පං උපාදාය ති සචේකෝත්වං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා භාසෙයි ආසි. tanangko panetang vidyati yang girimanandasya bhikkhuno dasa sanya sutva so abado tanaso patippassambeya yang girimanandasya bhikkhuno dasa sanya sutva so abado tanaso patippassambeya me buddhamduru avasana vasin kiwa meka ekkenekuta kiyapu sutrayak hatiyata sama ada සම්මතයෙන් සම්ප්‍රදායෙන් අපි ඉගෙන ගන්න උගන්වන්නේ නමුත් මේ සූත්‍රය එක්කෙනෙකුට කියපු සූත්‍රයක් නෙමෙයි යං ගිරිමානන්දස්ස බික්කුණු මේ ගිරිමානන්දස්ස කියන මේ නම මේකේ වචන තුනක් තියෙනවා ගිරි මා නන්දි නන්දි කියන්නේ කැමැත්තෙම චන්ද්‍රාගයෙම මේ ගිරි කියන්නේ දුක්ඛන්ද පංචස්කන්ධය මා කියන්නේ මිදී නිදහස් විය යුතු මිදී නිදහස් විය යුතු දුක්ඛන්ද කැමැත්තෙන්ම උපාදානය කරගෙන අල්ලගෙන පරිහරණය කරන පුද්ගලයාට කියනවා ගිරිමා නන්දි කියලා එනිසා මේ ගිරිමානන්ද සූත්‍රයේ දේශනා කළේ මේ වගේ මේ පංචස්කන්ධය මිදී නිදහස් විය යුතු බව නොදැන ඒ මිදී නිදහස් විය යුතු දුක්ඛන්ද කැමැත්තෙන්ම අල්ලගෙන ඒ දුක් විඳින දුක්ඛිත බාල ගිලාන වූ ආබාධ වූ පුද්ගලයන්ට මේ පැවැත්ම තුළ යම් කිසි කෙනෙකුට මේ දුක්ඛිත බාල ගිලාන ආබාධිත තත්ත්වයට පත්වෙන්නට හේතු වෙන්නේ වෙන මොකක්වත් නෙමේ මේ පංචස්කන්ධය කැමැති මිදී නිදහස් විය යුතු දුක්ඛන්ද කැමැත්තෙන්ම අල්ලගෙන උපාදානය කරගෙන ඒක උපාදානය කර ගැනීම නිසායි ඒ නිසා මේ දුකෙන් මිදී නිදහස් වෙන්න නම් මේ දුක්ඛන්ද තේරුම් අරගෙන මේ මිදී නිදහස් හේතු දුක්ඛන්දෙන් මිදෙන්නට අවශ්‍ය කටයුතු කළ යුතුයි ඒ නිසා දැන් සම්මතයෙන් අපි අහලා තියෙන්නේ අපිට උගන්වලා තියෙන්නේ ඉස්කෝලවල පාසල්වල දහම් පාසල්වල පන්සල්වල නොයෙකුත් මේ ගිරිමානන්ද සූත්‍රයේ රේඩියෝ එකේ හාමුදුරුවෝ බොහෝ හාමුදුරුව සම්මත සම්ප්‍රදායික මේ ගිරිමානන්ද සූත්‍රය ආශ්‍රයෙන් ධර්ම දේශනා කරන. මෙතෙන්දී මේ අපි හිතාගෙන ඉන්නේ මේ ඒ කාලේ බුදු හාමුදුරුව ජීවමාන ඉන්න කාලේ එක හාමුදුරු නමක් හිටියා. බොහොම ඇඳක නිදාගෙන නැගිටින්නවත් බැරුව බොහොම දුක්ඛිත බාල ගිලාන ආබාධ තත්ත්වේ. මේ ආබාධ මේ ලෙඩ වූ මේ ස්වාමීන් වහන්සේ දැකලා ආනන්ද හාමුදුරුව බුදු හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටියා මෙහෙම මේ හාමුදුරන්ට මෙහෙම ලෙඩක් ආබාධයක් හැදිලා තියෙනවා මේ ආබාධයෙන් මුදවා නිදහස් කරන්නට ක්‍රමයක් කියා දෙන්න කියලා. එහෙම මේ බුදු හාමුදුරුව එහෙම දුක්ඛිත බාල ගිලාන කියන අයට මේ කායික රෝගයෙන් මිදී නිදහස් වෙන්න කවදක්වත් බේත් කිව්වේ නැහැ බේත් කළේ නැහැ. ඒ නිසා මේ රෝගය මේ සංසාර රෝගය සියලුම පෘථග්ජන පුද්ගලයන්ට පොදුයි. ඒ නිසා සියලුම පෘථග්ජන ලෝකයා මේ පංචස්කන්ධය මිදී නිදහස් විය යුතු පංචස්කන්ධය කැමැත්තෙන්ම උපාදානය කරගෙන දුක් විඳිනා දුක්ඛිත බාල වූ ගිලාන වූ ආබාධිත වූ පෘථග්ජන ලෝකයාට තමයි මේ ගිරිමා නන්දි කිව්වේ. ඉතින් ඒක නිසා මේක මේ එක්කෙනෙකුට කිව සූත්‍රයක් දේශනා කරපු ධර්මයක් මේ ප්‍රක්‍රමයක් නෙමෙයි. මේක මේ පැවැත්ම තුළ ඉන්න මේ සංසාර රෝගය සියලුම පෘථග්ජනයන්ට පොදුයි. එනිසා මේ ධර්මයේ දේශනා කළේ යම් ගිරිමානන්දස්ස බික්කුණෝ යම් කිසි කෙනෙක් මේ මිදී නිදහස් විය යුතු දුක්ඛන්ද කැමැත්තෙම උපාදානය කරගෙන ඉන්නවා නම් අන්න එවන් සංසාර රෝගය එන් පෙළෙන සියලු ආබාධිත වූ බාල වූ ගිලාන වූ දුක්ඛිත වූ පුද්ගලයන්ටයි පෘථග්ජන ලෝකයටයි මේ ධර්මය මේ සූත්‍රය මේ දේශනාව බුදුහාමුදුරුව දේශනා කළේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන මේ ඉදිරිපත් කළ තියෙන දස සංඥා ඉදිරිපත් කළේ සියලුම පෘථග්ජන ලෝකයටයි. ඒකයි යං ගිරිමානන්දස්ස බික්කුණෝ කියලා කිව්වේ. යම් කෙනෙක් මේ පංචස්කන්ධයෙන් මිදී නිදහස් වෙන්නට කැමති නම් මේ උපාදානය කරගෙන ඉන්න පංචස්කන්ධයෙන් සදාට මිදී නිදහස් වෙන්නට කැමති නම් ඒයන් අයටයි මේ සූත්‍රය මේ දස සංඥා බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කළේ. ඒ අනුව මේ රෝගය සියලු පෘථග්ජන පුද්ගලයන්ට පොදුයි. සියලුම පුද්ගලයෝ යම් දුකක් විඳිනවා නම් කායික හෝ මානසික හෝ ආබාධයක්, ඒකට හේතුව මේ පංචස්කන්ධය උපාදානය කරගෙන ඒ මිදි නිදහස් වෙන්නට බැරුව ඒ මිදි නිදහස් වෙන්නට නොදැන මේ දුක් විඳින රෝගී. ඒක නිසා මේ බේත අද්දුටුයි සත්තයි සියලු සංසාර රෝගයෙන් සියලු කෙනෙකුට සියලු දෙනාට මිදී නිදහසන්නට ඒකායන මාර්ගයයි. ඒ අනුවයි මේ දේශනාව මේ ගිරිමානන්ද සූත්‍රයේ මේ දස සංඥා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ නිසා මේ බවරෝගයෙන් පෙළෙන්නන්ට මේ බවරෝගයෙන් මිදී නිදහසන්නට මේ දස සංඥා තේරුම් අරගෙන මේක භාවිතයට ගන්න කියලා බුදුහාමුදුරුවෝ බාසීයාසි කියලා කිව්වා. ඒ නිසා මේක භාවිතයට ගත යුතු දෙයක්. මේක සජ්ජායනා කර කර කටපාඩම් කර කර මන්ත්‍රයක් හැටියට අර ලෙඩා ගාවට ගිහිල්ලා කිව්වට මේක හරියන දෙයක් නෙමෙයි. ඒ නිසා මේක භාවිතා කළ යුතුයි. මේ භාවිතා කළ යුත්තේ කොහොමද කියන එක නිවැරදිව තේරුම් ගත යුතුයි. දැන් මෙතෙන්දී තවත් කරුණක් පැහැදිලි වෙන්න ප්‍රකාශ කළ යුතුයි. මේ දස සංඥා අනිත්‍ය සංඥා, අනත්ත සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනුපිළිවෙත සංඥා, සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා, ආනපාන සති. මේ 10 මේ දේශනාව මාගදී භාෂාවෙන් කියපු දෙයක්. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ මාගදී භාෂාවෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ කරුණු 10 අපි සිංහල භාෂාවෙන් ලිව්වයි කියලා හිතලා සිංහල ආකාරයට කල්පනා කළොත් මේකේ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. නිකන් ඉතින් කියවීමක් වෙනවා. අර හින්දි සින්දුවක් කිව්වා වගේ තමයි. ඊට වඩා වෙන කිසිම හරයක්, අර්ථයක්, ධර්මයක් තේරුම් ගන්න බෑ. ඒ නිසා මේ ගිරිමානන්ද සූත්‍රය ලක්ෂ වාරයක් සජ්ජායනා කරපු හාමුදුරුවෝ මේ ලංකාවේ ඕන් තරම් ඉන්නවා. නමුත් අබමල් රේණුවකවත් මේ රෝගයෙන්, මේ සංසාර රෝගයෙන් මිදී නිදහස් වන්නට ඔය සජ්ජායනා කිරීම උපකාර වෙලා නැති බව පැහැදිලිව තේරුම් ගත යුතුයි. ඒ නිසා මේ බුද්ධ භාෂිතය, මේ මාගදී භාෂාව තේරුම් ගන්නකොට තේරුම් ගන්න ඕන මේක මේ අග ඉනම් මුලට. අපි දැන් සිංහල භාෂාව මේ පැත්තේ නම් මේ පැත්තට උනාට මාගදී භාෂාව මේ පැත්තේ නම් මේ පැත්තට තියෙන භාෂාවක්. ඒ නිසා මේ සියල්ල දැන් සිංහලෙන් අපි කියනකොට කණපිට ගහලා තමයි කියවන්නේ. නමුත් මේක හොඳ පිට හදාගෙන තේරුම් අරගෙන මේ මාගදී භාෂාවෙන් කියපු දේ නිරවුල් කරගෙන නිවැරදිව භාවිතා කරන්නට තේරුම් ගත යුතුයි. ඒ අනුව දැන් අපි අනිත්‍ය සංඥා කිව්වට හරියන්නේ නැහැ. සංඥාවේ අනිත්‍ය බව, සංඥාවේ අනිත්‍ය බව මෙනෙහි කළ යුතුයි. මොකටද? නිත්‍ය බව අත්හරින්න. අනිත්‍ය අනුපස්සී විහෙරති නිත්‍ය සංඥා පජහති. මේ සංඥාවේ අනිත්‍ය බව මෙනෙහි කළන තාක්කල් මේ සංඥාවේ නිත්‍ය බව හිතෙන් අයින් කරන්න බෑ. එනිසා මේ සංඥාව දැන් මේ මෙතෙන්දිත් මාගදී භාෂා රීතියක් අපි පැහැදිලි කරන්න ඕන. දැන් මේ සංඥාව නිත්‍ය වෙලා ඔය තරහ අපි හිතමුකෝ, එක්ක රාගයක්, ප්‍රියදේ, ප්‍රියයි මනාපයි මිහිරි මధుරයි කියලා නිත්‍ය වෙලා සුඛ වෙලා අත්ත වෙලා ඒක දැන් නිශ්චිත වෙලා ඒක දැන් තීරණය කරන්නෙම තමන් ප්‍රිය මනාප වූ මිහිරි වූ දෙයක් ඒක නිත්‍යයි, ඒක ප්‍රියයි, ඒක කීයටවත් අනිත් පැත්ත හිතන්න බෑ. ඒ නිසා මේ නිත්‍ය කියන තේරුම ඉච්ඡ නිච්ච වීමක්. ඉච්ඡ කියන්නේ තමන්ගේ හිතේ ඇති වූ කැමැත්ත. ඉච්ඡ පටිච්ච වූ ගමන් පටිච්ච නිච්ච වෙනවා. නිච්ච අභිච්ච වෙනවා, අභිච්ච ඊට පස්සේ උද්දච්ච කුක්කුච්ච ඒ වගේ පාපිච්ච අත්තිච්ච ලාභිච්ච මරිච්ච මහේච්ච මේ වගේ අත්තපටිලාභයට සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේ නිච්ච කියන වචනේ විරුද්ධ වචනේ න නිච්ච වෙන්න ඕන. නමුත් න නිච්ච කියන්න බෑ, නයනු දෙකක් තියෙන නිසා. මගදී බාසාරීතිය අනිච්ච තමා නිච්ච කියන එකේ විරුද්ධ පදය. එවගේම අත්ත කියන්න බෑ, න අත්ත කියන්න බෑ, අනත්ත තමයි කියන්නේ. ඒ නිසා මේ මාගදී භාෂාවේ භාෂා රීතියක් තියෙනවා. යම් යම් තැන්වල න දාන්න බෑ, අර විරුද්ධ පැත්තට එතෙන්දී අයන්න දාන්න. ඒ නිසා නිච්ච අනිච්ච කියන එක තමයි විරුද්ධ පදේ. මේ සංඥාවේ අනිච්ච බව අපි තේරුම් අරගෙන මෙනෙහි කරන්නේ මේ සංඥාවේ වැරදි සංඥාවේ නිච්ච බව හිතෙන් අයින් කරන්න. දැන් ඔය තරහක් කියමුකෝ, තරහ හිතේ නිච්ච වෙලා ඒකයි නැවත නැවත යලි යලි ආයන් තන්නා පෝනෝ භවිත පුන පුනා අර තරහ හිතේ අලුතෙන් උපදින්නේ. ඒ තරහ මුල් බැසගෙන හිතේ මුල් ඇදගෙන තියෙන්නේ, ද්වේෂ මුල නිච්ච වෙලා. ඉතින් ඒක නිසා මේ ද්වේෂ මුල නිච්ච වී ද්වේෂ මුල ගලවන්න නම් අනිච්ච අනුපස්සනා කරලා නිච්ච සංඥාව ගලවන්න ඕන, පජහති කරන්න ඕන. ඒක හොඳට තේරුම් ගන්න ඕන. මේකේ එක පැත්තයි කියලා තියෙන්නේ, මේක කියලා තියෙන්නේ සංඥාවේ අනිච්ච බව මෙනෙහි කරන්න ඕන කියන එක විතරයි. නමුත් ඒක කරන්න ඕන මොකටද? නිච්ච සංඥාව පජහති කරන්න, ප්‍රහාණය කරන්න, හිතෙන් අයින් කරන්න, හිතෙන් උදුරලා අස් කරන්න. ඒ නිසා සංඥාවේ අනිච්ච බව මෙනෙහි කළා, නිච්ච සංඥාව හිතෙන් උදුරන්න ඕන, පජහති කරන්න ඕන. ඒ වගේම සංඥාවේ අනත්ත බව මෙනෙහි කළා, සංඥාවේ අත්ත බව අසුමානයේ අත්ත බව මමත්වයේ මඤ්ඤතාවයේ සම්මතාවයේ මේ හුඟක් වචන තියෙනවා. මේ අත්ත කියන එකට, අත්ත කියන්නේ මම කොට මගේ කොට මගේ වසඟේ පවත්වා ගන්නට උත්සාහ ගැනීම තමයි අත්ත. එහෙම නැත්නම් මඤ්ඤතාවයේ කියන එක තමයි මේ අත්ත. මේක ආත්ම නෙමේ, අනාත්ම නෙමේ. මේක ආත්ම අනාත්ම කියලා සම්පූර්ණයෙන්ම වැරදි වචන වලින් පරිවර්තනය කරලා තියෙනවා. නමුත් මේකේ සංඥාවේ අනත්ත බව මෙනෙහි කරන්න ඕනේ. අර අසාරට්ඨේන අනත්තා, මේ අසාරය උරුම වෙන්නේ අර අත්ත බව තියෙන තාක්කල්. ඒ නිසා සංඥාවේ අනත්ත බව මෙනෙහි කළා, අත්ත බව අසුමානේ මඤ්ඤතාවය හිතෙන් අයින් කරන්න ඕන, උදුරන්න ඕන. මේ හිතේ යම් අත්භාවයක්, අත්පටිලාභයක් අර තියෙනවා නම් එතෙන්දී අපි අනාත වෙනවා, අතරමං වෙනවා, දුකටපත් වෙනවා. අර දුක්ඛිත බාල කිලාන ආබාධිත බවට නියත වශයෙන්පත් වෙන්නේ මේ අත්භව, මේ නිත්‍ය සුඛාත්ත හිතේ තියෙනවා නම්, හිතේ මුල් බැසගෙන තියෙනවා නම්. ඒ නිසා සංඥාවේ අනත්ත මෙනෙහි කළා, අත්භව හිතෙන් උදුරා ගන්න ඕන, ගලවන්න ඕන, අයින් කරන්න ඕන, පජාති පහනාති පස්සති. ඒ වගේම සංඥාවේ අසුභය මෙනෙහි කරන්නේ සුභ බව, සුන්දර බව තමා ගින්දර උතුර ඇතුළට ඇතුළාන්තයේ ගිනි ගන්නෙ අර සුන්දර. සුභ කියන්නේ සුන්දර. ඒ සුන්දර බව හිතෙන් අයින් කරන්න නම් අර සංඥාවේ අසුභය මෙනෙහි කරන්න ඕනේ. සංඥාවේ සුන්දර බව තියෙනවා නම් ඒ සංඥාව ඇතුළට ගන්නවා සුභ බව, සුන්දර බව. සුන්දර කියන්නේ දරසුන් වෙනවා, ගින්දර මතු වෙනවා. ඉතින් ඒක නිසා මේ ඇතුළාන්තයේ ගිනි ගන්නෙ රත් වෙන්නේ, මත් වෙන්නේ මේ කියන සුන්දර බවට අපි ඇලීමෙන්, අපි ඒ ආස්වාදය විඳීමෙන්. ඒ නිසා සංඥාවේ අසුභය මෙනෙහි කළා, සුභ බව, සුන්දර බව හිතෙන් පජහති, පහනාති පස්සති, ප්‍රාණය කළා අයින් කරන්න ඕන. එතකොට අර දුක්ඛිත බාල කිලාන ආබාධ තත්වයෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සංඥාවේ ආදීනව මෙනෙහි කළ යුත්තේ මේ ආස්වාදය හිතෙන් අයින් කරන්න. මේ ආස්වාදය තියෙන තාක්කල් අපිට ඒකේ ආබාධ උරුම වෙනවා. ඒ ආස්වාදය තියෙන නිසාමයි අර රාමේ වාපිච්චෙම් කියන තුන්දොස් කිපෙන්නේ. එනිසා මේ ආස්වාදනය තියෙන තාක්කල් ඒ ආස්වාදය අපිට කැමතිසේ නවත්තන්න බෑ, පවත්වන්න බෑ. ඍෂිදේ මනාපසේ ඒ අනුව ආදීනවයක් උරුම වෙන. එනිසා සංඥාවේ ආදීනව මෙනෙහි කළ යුත්තේ ආස්වාදය හිතෙන් පජාති පහනාති පස්සති දුර්ලා අස්කරන්න. හිතේ ආස්වාදයක් නැත්නම් අර චන්ද්‍රාග ප්‍රාණි චන්ද්‍රාග විනේ පිහිටවාම ආදීනවයක් උරුම වෙන්නේ නැහැ. දුක්ඛිත බාල ගිලාන ආබාද බයෙන් මිදෙන්න පුළුවන්. ඒ වගේම සංඥාවේ පහන බව, මේ සංඥාව යම් යම් සංඥා ප්‍රහාණය කළ යුතුයි. ඒ ප්‍රහාණය කළ යුත්තේ මේ උපාදානය සමුදය කාමච්ඡන්දය ආදී දේ ප්‍රහාණය කරන්න. එනිසා යම් යම් සංඥා ප්‍රහාණය කළ යුතුයි. ඒ සංඥාවේ පහන ප්‍රහාණය බලලා මේ සමුදය උපාදානය හිතෙන් අයින් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සංඥාවේ විරාගය ඊගාවෙක විරාගය මෙනෙහි කළ යුත්තේ රාගයෙන් මිදෙන්න, රාගයෙන් අයින් වෙන්න, රාගය අත්තරින්, රාගය පජාති පහනාති පස්සති කරන්න. එනිසා සංඥාවේ විරාගය මෙනෙහි කරන තාක්කල් රාගයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම සංඥාව නිරෝධ කළ යුත්තේ මේ රෝධ ගැසීම නවත්තන්න, මේ රෝධ ගැසීමෙන් මිදී නිදහස් වෙන්න. එනිසා රෝධ ගහන තාක්කල් සමුදය උපදිනවා. එනිසා සංඥාව දිගේ අර චක්කු සංඥා, සෝත සංඥා, ගහන සංඥා, ජීවා ගහන මේ සංඥාව දිගේ රවුම් ගහන කොට තමා සංචේතනා පවත්වන කොට තමා සමුදය උපදින්නේ. එනිසා මේ සංඥාව දිගේ රෝධ ගැහිම නැවතු ගමන් මේ සංඥාව නිරෝධ වුණාම රෝධ ගැහිම නවත්වනවා. ඒ අනුව දුක්ඛිත බාල ගිලාන භවෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ තියෙනවා සබ්බ ලෝකේ අනබිරත සංඥා. මේ සංඥාවේ අනබිරතය මෙනෙහි කරන්නේ අබිරතය, අභිසංකාර අබිරතය මිදී නිදහස් වෙන්න. එනිසා මේ පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යන අබිරත සංඥා තුනක්, පුඤ්ඤාබිරත, අපුඤ්ඤාබිරත, අනිඤ්ඤාබිරත සංකාර තුනක් නිසා තමයි පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යන්නේ. එනිසා සංඥාවේ අනබිරතය මෙනෙහි කළා අබිරතය හිතෙන් අයින් කරන්න ඕන, පජාති පහනාති පස්සති. ඒ වගේම සංඥාවේ අනිත්‍ය සංඥාව සබ්බ ලෝක සියලුම මේ ලෝක අඳුර උපදවන සියලු සංඥා හිතෙන් අයින් කරන්න ඕන. ඒවා නිත්‍ය නැහැ, සුඛ නැහැ, අත් නැහැ. ඒවා ඒ අනිත්‍ය බව මෙනෙහි කළා ඒවා අර සබ්බ ලෝක සබ්බ සංකාරයේසු අනිත්‍ය මෙනෙහි කරලා මේ සංඥාවේ නිත්‍ය බව, සුඛ බව, අත් බව හිතෙන් අයින් කරන්න ඕනේ. ඒක ආනපාන සති සමාධියට 10ම ගැලපෙන්න ඕන. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේක අනිච්ච සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා මෙහෙම කියවගෙන ගියාට කිසිම හරයක්, අර්ථයක්, ධර්මයක්, නිරුක්තියක් කිසිම මේ භාවනාවක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ආනපාන සති සමාධියේ පිහිටන්න බෑ. ඒ නිසා මේක හොඳට තේරුම් ගත්තනම් මේ බුදුහාමුදුරුව මාගදී භාෂාවෙන් කියපු දේ අපි යථාපරිදි තේරුම් ගත්තනම් සංඥාවේ අනිච්ච බව මෙනෙහි කරලා නිච්ච බව ප්‍රහාණය කරන්න ඕන. අනිච්ච අනුපස්සී විහරති නිච්ච සංඥා පජහති. අනත්ත අනුපස්සී විහරති අත්ථ සංඥා පජහති. සංඥා අසුභ සංඥාව මේ සංඥාවේ අසුභය මෙනෙහි කළා සුභ බව, සුන්දර බව හිතෙන් අයින් කරන්න ඕන. සංඥාවේ ආදීනව මෙනෙහි කළා ආස්වාදය අයින් කරන්න ඕන. සංඥාව ප්‍රහාණය කළා කාමච්ඡන්දයෙන් පංචස්කන්ධයේ උපාදානයෙන් මිදී නිදහස් වෙන්න ඕන, සමුදයෙන් මිදෙන්න ඕන. ඒ වගේම සංඥාවේ විරාගය මෙනෙහි කළා රාගයේ හිතෙන් ඉවත් කරන්න ඕන. සංඥාවේ නිරෝධය මෙනෙහි කළා රෝධ ගැහීමෙන් සංචේතනා පැවැත්වීමෙන් හිත නිදහස් කරගන්න ඕන. ඒ වගේම සංඥාව අනබිරත මෙනෙහි කළා අබිරතයෙන් හිත නිදහස් කරගන්න ඕන. ඒ වගේම සංඥාව සම්බ ලෝක අනබිරත සංඥාව මෙනෙහි කළා මේ සියලු සංඛාර වලින් මිදී නිදහස් වෙන්න ඕන. ඒ අනුව ආනපාන සති සමාධිය පිහිටන්නට පුළුවන්. ඒ නිසා මේ දස සංඥා වලම තියෙන්නේ ආන සම්පාන සති සමාධියෙහි පිහිටන්න අර මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ කියපු ආනපාන සති සමාධිය කාය කායනුපස්සනාවේ සම්පූර්ණයෙන්ම පූර්ණේ වෙනවා. මේ දස සංඥා නිවැරදිව තේරුම් අරගෙන බුද්ධ භාෂිතයට අනුව මාර්ගදී ධර්මයෙන් මේ කියපු දේ ප්‍රායෝගිකව තමන්ට කරන්න පුළුවන්. ඒ නිසා හිතට එන සියලු වැරදි දේ මේකෙන් අයින් කරන්න පුළුවන්. ඒ වෙනුවට යහපත් දේ ඇතුළට ගන්න පුළුවන්කම තියෙනවා. සියලු කෙලෙස් ධර්ම මේ දස සංඥා වලින් නික්ලේශී තත්වයට පත් වෙනවා. ඒ අනුව තමා මේ දස සංඥා වාසයාසි භාවිතා කරනකොට හිතේ පිරිසිදු බව, නික්ලේශී බව, නිදහස් බව, විමුක්තිය පූර්ණය වෙන්නේ. ඒ අනුව තමාට දුක්ඛිත බාහල ගිලාන ආබාධිත බවෙන් මිදී නිදහස් වෙන්න. ඒක තමා මේකේ හරය, මේකේ තේරුම, මේකේ අර්ථය. මේක තේරුම් ගන්න තාක් කල් මේ ගිරිමානන්ද සූත්‍රය ලක්ෂ වාරයක් කිව්වත් කිසිම හරයක් අර්ථයක් නැහැ. කටපාඩම් කරගන්න පුළුවන්, සජ්ජායනා කරන්නත් පුළුවන්. මේකේ සද්දේ හොඳට කර්ණසායනව ගායනා කරන්නත් පුළුවන්. ඔය ගායනා කරනවාද? නමුත් මේකේ නිවනට උපකාර වන මේ නික්ලේශී බවට, හිතේ පිරිසිදු බවට, හිතේ තියෙන අර දුක්ඛිත බාල ආබාධිත ගිලාන බවට දුර්ලන්නට මේක හරියට තේරුම් ගත්තේ නැත්නම් මේ මාගදී භාෂාවෙන් කියලා තියෙන ධර්මය නිවැරදිව තේරුම් ගත්තේ නැත්නම් මේක කරන්න බෑ. ඒ නිසා නායන් ධම්මෝ දුප්පඤ්ඤස පඤ්ඤත්තස්සායන් ධම්මෝ කියලා බුදුහාමුදුරුවෝ මෙන්න මේකයි. ඒ නිසා යම් ප්‍රඥාවන්තයෙක් නම් මේ බුදුහාමුදුරුවෝ මාගදී භාෂාවෙන් කියපු දේ දුවතාවයක් තියෙන බව තේරුම් අරගෙන මේ දෙපැත්තම අර දෙපැත්තම තේරුම් ගන්න ඕන. දෙපැත්තම තේරුම් ගත්තේ නැත්නම් ඒ පුද්ගලයාට මේ ගිරිමානන්ද සූත්‍රයෙන් පළක් ගන්න බෑ, ප්‍රයෝජනයක් ගන්න බෑ, හිත පිරිසිදු කරගන්න බෑ, දුක්ඛිත ආබාධ බාහල ගිලාන බයෙන් මිදින් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. මේක තේරුම් ගත්තට පස්සේ තමයි අපිට මේ මාගදී භාෂාවෙන් කියලා තියෙන මේ දස සංඥා නිවැරදිව භාෂීයාසි කියන භාෂිතයට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ කාලේ දැන් බුදුහාමුදුරුව මේ මාගදී භාෂාවෙන් ආනන්ද හාමුදුරන්ට මේක කිව්වේ, මේක හොඳට තේරුම් ගන්න ඕනේ. අපි දැන් සිංහල භාෂාවෙන් අනිච්ච සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, පහන සංඥා කිය කියා හිටියට ඒකෙන් වැඩක් නැහැ, හරයක් නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. ඊළඟට මේ දස සංඥා නැවත පොඩි පොඩි විග්‍රහයක් කරනවා. බොහොම කෙටි විග්‍රහයක්. මේ සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ, ආනපාන සති සමාධි සූත්‍රයේ, මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන විග්‍රහයමයි මේකේ කරන්නේ. ඊයේ පෙරේදා ඊයේ අර ආසව සංවර පරියායෙත්, අර පෙරේදා සේවිතබ්බා සේවිතබ්බා පරියායෙත් මේ කියපු කාරණාම මේකේ සහතික කරනවා, මේකේ නැවත විග්‍රහ කරනවා. ඒ නිසා කතමාචානන්ද අනිත්‍ය සංඥා, මේ සංඥාවේ අනිත්‍ය බව මෙනෙහි කළ යුත්තේ මොනවක් අල්ලගෙනද? ඒක ඉදානන්ද බික්කු අරඤ්ඤගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගාරගතව, නිසීදති පල්ලංකං ආපූජිත්වා උජුංගා මේ ඉටිපත් සංචික්කති, රූපං අනිච්චං, වේදනා අනිච්චං, සංඥා අනිච්චා, සංකාර අනිච්චා, විඥානං අනිච්ඡන්ති. මේකේ දැන් මේ මාගදී භාෂාවෙන් තියෙන්නේ ඒක නිසා මේ රූපේ නිච්ච බව, වේදනාවේ නිච්ච බව, සංඥාවේ නිච්ච බව, සංකාරේ නිච්ච බව, විඥානේ නිච්ච බව තමා හිතට ඔය පංචස්කන්ධයේ උපාදානය කරගන්නේ. ඒ නිසා මේ පංචස්කන්ධයේ උපාදානයේ මිදී නිදහස් වෙන්න නම් මේ තමන්ට කැමතිසේ, නිසිසේ, ඍෂිසේ, මනාපසේ මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහෙන් එකක්වත් අපේ කැමැත්තට අනුව, අපේ ඉච්ඡට අනුව, අපේ මනාපයට අනුව අපිට ඕන විදිහට පවත්වන්න, නවත්වන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒවා ධර්මතාවයක් තියෙනවා. ඒවා විපරිණාමයටපත් වෙනවා. ඒවා අන්‍යතාභාවයටපත් වෙලා අනිච්ච දුක්ඛ විපරිණාම ධර්මයේ තමා උරුම වෙන්නේ. ඒ නිසා තමා අනාත වෙන්නේ. ඉතින් ඒක නිසා මේ අනිච්ච සංඥාවෙන් මේකේ මෙනෙහි කරන්න කියලා තියෙන්නේ මේ පංචස්කන්ධය. උපාදානය කරගත්තාම තමයි දුක්ඛිත බාලන ගිලාන බවට අර මා ගිරි නන්ද නන්දි අර කැමැත්තෙන්ම මේ පංචස්කන්ධය තමයි උපාදානය කරගන්නේ. ඒක තමයි රෝගයට හේතුව. ඉතින් ඒකෙන් මේ පංචස්කන්ධයම මේ අනිච්ච බව දුක්ඛ බව අනත්ත බව මෙනෙහි කරලා ඒකෙන් මිදී නිදහස් වීම තමයි සංඥාවේ අනිච්ච බව රූප වේදනා සංඥා සංකාර විඥාන හැටියට මේ පංචස්කන්ධේ කෙරෙහි බලන්න ඕන. ඊළඟට අනත්ත සංඥා දැන් මේ සංඥාවේ අනිච්ච බව බලන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහට සංඥාවේ අනත්ත බව බලන්නේ ඊට වඩා වෙනස් චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්දං අනත්තා ගාණං අනත්තා ගන්ධං අනත්තා ජීවා අනත්තා රස අනත්තා කාය අනත්තා පොට්ටබ්බ අනත්තා මන අනත්තා ධම්මා අනත්තා අජ්ජත්තික බාහිර දොළොස් ආයතන අජ්ජත්තික ආයතන හයයි බාහිර ආයතන හය තමයි පටිච්ච වෙන්නේ. මේ පටිච්ච වෙන්නෙම මේක අත්තසේ මඤ්ඤතාවෙන් මමත්වෙන් මගේ කොට ඒතන් මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තාටි කියලා ගැනීම. මේ අත්ත භවෙන් මිදී නිදහස් වෙන්න නම් මේ දස ආයතනම බාහිර ආයතන හයත් අධ්‍යාත්මික ආයතන හයත් පිළිබඳව අනත්ත බව මෙනෙහි කළා සංඥාවේ අනත්ත බව මෙනෙහි කළා අත්ත භව හිතෙන් උදුරා අස් කරන්න ඕන. ඒක තමයි මේ අධ්‍යාත්මික බාහිර ආයතන පිළිබඳව අනත්ත සංඥාවේ අනත්ත බව මෙනෙහි කරලා අත්ත බව ප්‍රහාණය කරන්න කියලා තියෙනවා. ඒ අනුව මේ ආයතන විග්‍රහයක් තමයි මෙතන තියෙන්නේ. දැන් සියලුම සූත්‍රවල ඔය පංචස්කන්ධය මේ ආයතන දැන් මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ ධම්මේසු ධම්මානුපස්සනාවේ මේකමයි කියලා තියෙන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. ඒ නිසා අර ධම්මේසු ධම්මානුපස්සනාවේ අර පංචස්කන්ධයේ අනිච්ච බව දුක්ඛ බව අනත්ත බව මෙනෙහි කළාම ඒකෙන් මිදී නිදහස් වෙනවා. ඒ වගේම චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්දං අනත්තා මේ අනත්ත බව මෙනෙහි කළාම ඒකෙන් අත්ත බවෙන් මිදී නිදහස් වෙනවා. ඊළඟට අසුභ සංඥා අසුභ සංඥා ඉදානන්ද භික්ඛෝ ඉමමේව කායං උද්දං පාදතල අදෝ කේසමත්තකා තච්ච පරියන්තම් පුරං නාන ප්‍රකාරං. දැන් මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ පටික්කුල මනසිකාරය විග්‍රහ කරපු තැන තමයි ඒකමයි ඒ වචනමයි ඒ පේලිමයි ඒ දේමයි මෙතන සංඥාවේ අසුභය මෙනෙහි කරන්න ඕනේ. ඒ නිසා ඒක අර පටික්කුල මනසිකාරය මෙනෙහි කිරීම මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ තියෙන ආකාරයමයි මේ කේසාලෝමා නකාදන්තා ආදි වශයෙන් අත්ථීමත්මින් කායේ කේසාලෝමා මේකමයි මේක මේ සංඥාවේ සුන්දර බව අපි අර අපි ඇලෙන්නේ මේක ඝන සංඥාවක් සත්ව පුද්ගලයක හැටියට දකින්න නිසා. අපිට තරහා යන්නේ වෛර කරන්නේ ක්‍රෝධ කරන්නේ මේ සත්වයේ පුද්ගලයක සත්ව පුද්ගල සංඥාවෙන් ඝන සංඥාවෙන් දුව සංඥාවෙන් අපි දකින්න නිසා හිතන නිසා ක්‍රියා කරන නිසා. නමුත් මේ පටික්කුල මනසිකාරය යෝගෙන් මෙතෙන්දී නම් සංඥාවේ අසුභය මෙනෙහි කිරීමත් පටික්කුල මනසිකාරය දෙකම එකයි. මේ අනුව මෙතන සත්වයේ පුද්ගලයකට වඩා මෙතන මේ විඥාණයෙන් කටයුතු කරන යම් ආකාරයක මේ විඥාණයෙන් තමයි මේ පේන්නේ. ඒ අනුව අපි අර සුභ බව සුන්දර බව හිතෙන් අයින් වෙනවා. ඒ අනුව සංඥාවේ අසුභය මෙනෙහි කළාම අපි ඇලීම ගැටීම මුලාව නිච්ච සුඛාත් ඉවත් වෙලා අනිච්ච දුක්ඛානත් මෙනෙහි කරන්න පහසු වෙනවා. ඒ අනුව තමයි මේ සංඥාවේ අසුභය මෙනෙහි කළා සුන්දර බව සුභ බව හිතෙන් අත්තරින්න ඕන වෙන්නේ. ඊළඟට කතමාචානන්ද ආදීනව සංඥා ඉදානන්ද වික්කු අරඤ්ඤගතවා මේ හැම අවස්ථාවකම තියෙනවා ඔය රුකමූලගතවා සුඤ්ඤාකාරගතවා මොකද ආනාපාන සති සමාධිය පිහිටන්න මේ කරුණු මූලික වෙනවා අවශ්‍ය වෙනවා. ඊළඟට සංඥාවේ ආදීනව හැටියට මෙනෙහි කරන්නේ මේ කයට මේ බම්බයක් වම්මන වූ ශරීර කූඩුවට මේ ආස්වාදය නිසා මේ තුන්දොස් කිපීම නිසා මේ පංචස්කන්ධය උපාදානය කර ගැනීම නිසා මේ සුන්දර බව ඇතුළට ගැනීම නිසා ඇතිවන රෝග ආබාධ බහු දුක්ඛෝ අයං කායෝ බහු ආදීනෝ මේ ක්‍රියාකාරිකම් නිසා කායෝ කිවි ක්‍රියාකාරකම් චක්කු කාය සෝත කාය ගාන කාය ජීවහා කාය 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 මනෝ කාය ධම්ම කාය යෝගම් විඥාන කාය හයක් නිසා තමයි මේ කායෝ බහු දුක්ඛෝ. ඒ අනුව කායේ විවිධ ආබාධ උප්පංජති ශරීරයේ මේ ක්‍රියාකාරකම් වැරදි වීම නිසා තමයි මේ විවිධාකාර ආබාධ උප්පජ්ජන්ති. සෙයියටිදං චක්කු රෝගෝ සෝත රෝගෝ ගාන රෝගෝ ජීවා රෝගෝ කාය රෝගෝ සීස රෝගෝ මේ ආකාරයට මදුමේහෝ අංසා පිළකා බන්ධනා චිත්ත සමුට්ඨාන ආබාධ, සෙම්ම සමුට්ඨාන ආබාධ, වාත සමුට්ඨාන ආබාධ, සන්නිපාතික ආබාධ, උතුපරිණාමජ ආබාධ, විෂම පරිහාර, මේ සියලු 108ක් වූ රෝග හිටින්නේ එන්නේ අර වාපිත්සම් කියන තුන වැරදියට විෂම වෙන නිසායි. අසම තත්ත්වයට පත් වෙන නිසායි. එහෙම නැත්නම් සෙම් කෝප වෙන නිසායි, පිත කෝප නිසායි, වාපි කෝප නිසායි. මේ වාපිත්සම් කෝප වෙන්නේ රාගය නිසා සෙම කෝප වෙනවා, ද්වේෂය නිසා පිත කෝප වෙනවා, මෝහය නිසා වාපිත් කෝප වෙනවා. ඒ නිසා මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරන හැම අවස්ථාවකම මේ තුන් දොස් කිපිලා මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තිරෙන ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණගන්ධ රසෝජා වලින් යුක්ත වූ මේ බඹයක් පමණ ශරීර කූඩුව මේ 108ක් වූ ආබාධවලට හේතු වෙනවා. ඒවා තමා ආදීනව. මේ ආදීනව මෙනෙහි කළාම අර ආස්වාදය නිසා තමා අර සෙම්කෝපය ඇති වෙන්නේ, අර පිත්කෝපය ඇති වෙන්නේ, අර මේ වාප්තය කෝප වෙන්නේ. මේකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඊළඟට දැන් මෙතෙක් කල් මේ ආනපාන සති සමාධියේ මේ කිව්වේ ඔය ආයතන බාහිරින් එන දේවල් ගැන. ඊගාවට කතමාචානන්ද පහන සන්නා. මේක අධ්‍යාත්මික වශයෙන් මනසෙන් මතුවෙන දේවල් තමා මෙතෙන්දි ප්‍රහාණය කළ යුත්තේ. ඒ අනුව ඉදානන්ද බික්කු උප්පන්නම් කාම විතක්කම්, උප්පන්නම් ව්‍යාපාද විතක්කම්, උපන්නම් විහිංසා විතක්කම්. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංස විතක්ක, විහිංසා විතක්ක. මේක ගිරිමානන්ද සූත්‍රයේ විතරක් නෙමේ, ඊයේ කිව්ව සබ්බාසව සංවර පරයය සූත්‍රයේ පෙරේද කිව්ව මේ ධම්ම සේවිතබ්බා සේවිතබ්බ සූත්‍රයේ. ඒ වගේම ආනපාන සති සමාධියේ මේ හැම තැනකම මේ ඇතුළෙන් අධ්‍යාත්මයෙන් මනසෙන් ඉන්නේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක විචාර. මේවා නාදිවාසයේති පජහති විනෝදේති ව්‍යන්තිකරෝති අනභාවං ගමේති. උප්පන්නං ව්‍යාපාද විතක්කං, උප්පන්නං විහිංසා විතක්කං, නාදිවාසයේති පජහති විනෝදේති ව්‍යන්තිකරෝති අනභාවං ගමේති. මේක ඒ හිතේ තියෙන හිතෙන් උපදිනදේ නාදිවාසයේති පජහති, ඒක ප්‍රහාණය කළා, විනෝදේති ව්‍යන්තිකරෝති අනභාවං ගමේති කිව්වේ. ඒ වෙනුවට අපි අර කාම විතක් එන අවස්ථාවේ නෙක්කම්ම සවිතක්ක සවිචාර පවත්තන්න, ව්‍යාපාද විතක්ක විචාර එන අවස්ථාවේ මෙත්තානුස්සතිය වඩන්න ඕන, විහිංසා විතක්ක විචාර එන අවස්ථාවේ අර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පතුරුල මේ විහිංසාවෙන් මෙයා වෙනස් වෙලා අවිහිංසා සිතක්, දයාපන්න සිතක්, සබ්බපාන භූතේසි හිතේ හිතේසි අනුකම්පාය කියන හිතක් ඇති කරගන්න ඕන. ඒක තමයි පහන සංඥාවේ පහන කළ යුතු. ඒ අනුව අර ඊයේ පෙරේද කිව්ව සූත්‍රවල මනෝ සමාචාරම් පහන්, සංඥා පටිලාභම් පහන්, මෙතෙන්දී මේ පහන සංඥා හැටියට විග්‍රහ කළා තියෙන සංඥාවේ ප්‍රහාණ කළ යුතුද. ඊළඟට කතමාචානන්ද විරාග සංඥා, විරාගය හිතෙන් අයින් කරන්න. කොහොමද ඒක? ඉදානන්ද බික්කු අරඤ්ඤගතව රුක්කමූලගතව ශුඤ්ඤාගාරගතව ඉති පරිසංචික්කති. ඒතන් සන්තං ඒතන් පණීතං යදිදන් සබ්බ සංඛාර සමතෝ. ඒක සමතෙන් අර රාගය විරාග විරාගයෙන් රාගය විරාග කිරීමෙන් සමතයටපත් වෙනවා. ඊළඟට සබ්බූපදි පටිනිසග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බානන්ති. අනුපස්සනා විපස්සනා හැටියට විරාගය විරාග කරන්න ඕන දෙයවස්ථාවක. සංඥාවේ විරාගයෙන් මේ රාගය අවස්ථා දෙකකින් පළවෙනි කොට සමත වශයෙන්ුත් ඊට පස්සේ විපස්සනා අනුපස්සන වශයෙන්ුත් විරාගයෙන් රාගය ඉවත් කරන්න පුළුවන්. ඒ වගේමයි නිරෝධයෙන්. නිරෝධයෙන් ඒ දෙආකාරයෙන්මයි පළමුව යදිදන් සබ්බ සංඛාර ඒතන් සන්තං ඒතන් පණීතන් යදිදන් සබ්බ සංඛාර සමතෝ පළමු කොට, ඊට පස්සේ සබ්බූපදි පටිනිසග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. ඒක තමයි දෙවෙනි එක. ඒක අනුපස්සනා විපස්සනා. ඊළඟට කතමාචානන්ද සබ්බලෝකේ අනබිරත සංඥා. මේක ටිකක් ගැඹුරු එකක්. මේක තමයි තේරුම් ගත යුතු දේ. ඉදානන්ද බික්කු යේ ලෝකයේ උපාදාන මේ ලෝකය අඳුර ලෝක කියන්නේ අඳුර උපාදානය කරගන්නෙම මෙන්න මේ චේතසෝ අදිත්‍යාන අභිනිවේෂ අනුසය අභිනිවේෂ අනුසය අනුසය අභිනිවේෂ ගැඹුරෙන්ම මේ අනුසය අල්ලගන්නවා මේ අභිරත සංඥා අල්ලගන්න නිසා මේ අභිරත සංඥා තුනයි පුඤ්ඤාභිරත අපුඤ්ඤාභිරත අනිඤ්ඤ අභිරත මේ පිළිබඳව තව ටිකක් විග්‍රහයක් ඉදිරියට කරන්න වෙනවා මොනවද මේ කොහොමද මේ පුඤ්ඤාභිරත සංඛාර මේ අපුඤ්ඤාභිරත සංඛාර එහෙම නැත්නම් අනිඤ්ඤාභිරත සංඛාර හිතක ඇති වෙන්නේ මේක ඉදානන්ද යේ බික්කු ලෝකේ උපාදාන චේතසෝ ලෝකයම උපාදානය කරගන්නේ මෙන්න මේ වැරදි චේතන එක අදිත්‍යාන අභිනේෂ අභිනිවේෂා ය අනුසය අනුසය උපදිනෝ තේ පජහන්තු ප්‍රහාණය කළ යුතු හිටෙන් අයින් කළ යුතු අස් කළ යුතු අනුසය මේ අපි කැමැත්තෙන්ම උපාදානය කරගන්නවා ඒ අනුව අනුපාදියන්තෝ නෝපදාන ආකාරයට මේ අභිසංකාර අර අනබිරත සංඥා මෙනෙහි කළා මේක මේක හිතෙන් සබ්බ ලෝක අනබිරත සංඥා මෙනෙහි කළ සංඥාවේ අනබිරත මෙනෙහි කළා අභිරතේ ඉවත් කරන්නට ඕන ඒ වගේම කතමාචානන්ද සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා ඔය සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤායේ පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති මේ කියපු දෙයමයි මේක හැබැයි බික්කු සබ්බ සංඛාරයේසු අට්ඨියති හරායති දිගුච්ඡති අයං උත්තදානන්ද සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා මේ නිච්චසේ සුඛසේ අත්ථසේ අපි අල්ලගන්නේ මේකේ මේ තියෙන ලක්ෂණ තුන තේරුම් නොගත්ත නිසා මේ සියලු සංඛාර අපි කොච්චර වටිනවා ප්‍රියයි මනාපයි කියලා ගත්තත් මේක අට්ඨියති හරායති දිගුච්ඡති අපි තදින් අල්ලගත්තත් මේක අතහැරෙනවා ඒ වගේම මේක හරායති අපි අත්හැරලා යනවා ඒ වගේම මේක කවදා හරි පිළිගුණට අපි දැන් මරණයටපත් වුණාම කොයිතරම් අපි ප්‍රියයි මනාපයි මිහිටි කිව්වත් ඒ මිනිය ඒ මැරුණට පස්සේ නවත්තන්නේ දිගුච්ඡති මේක ඉවත් කළා අර කනත්තර ගිහිල්ලා එක්ක පුච්චල දානවා වල්ල දානවා මේක තේරුම් ගන්න ඕන සියලු දේ මෙහෙමයි කෝප්පේ කැඩුනට පස්සේ අපි ආයේ ඒක මේක හොඳ කෝප්පයක් මේක කියලා තියාගන්න ඒක විසි ගන්නවා කුණුගුල්ට මේක තමයි මේ අට්ටියටි හරායටි දිගුච්චටි කියන එකේ තේරුම ඒ නිසා මේ අනිච්ච සංඥාවේ අනිච්ච බව සබ්බ සංකාරයේසු සියලු සංකාර සබ්බ සංකාරයේසු ඒක තේරුම් ගන්න ඒ අනුව මේ ආනපාන මේක දෙපැත්තක් තියෙනවා ආන පාන මේ දස සංඥාවෙම තියෙන්නේ ඔය ආන පාන ඊට පස්සේ මේ ආන පාන සති වෙනමම විග්‍රහයක් කරනවා අර මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ රාහුලවාද සූත්‍රයේ තව බොහෝ සූත්‍රවල කියපු දෙයම මේකේ බොහොම කෙටියෙන් කියනවා අර ආන පාන පබ්බී කියපු දෙයම දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිති පදානාති දීගං වා පස්ස සන්තෝ රස්සං වාස සන්තෝ සබ්බගාය පටිසංවේදී ඒකමයි කියන්නේ ඒ කායේ කායනුපස්සනාවට ඊළඟට පීටි පටිසංවේදී අසසි සාමිති පීටි සංවේදී පස්සසි සාමිති සුඛ පටිසංවේදී අසසි සාමිති මේ වේදනානුපස්සනාව මේ ආකාරයට කියනවා ඊට පස්සේ චිත්තේ චිත්තානුපස්සනාව චිත්ත පටිසංකාරවේදී මේ ආකාරයට චිත්ත පටිසංකාර පටිසංවේදී අස්සපස්ස දෙකම කියනවා ඊළඟට ඒකෙත් පස්සම්මයන් චිත්ත සංකාරං විග්‍රහ කළ චිත්තපටි සංවේදී ඊට පස්සේ අභිප්‍රමෝදයන් චිත්තං සමාදාහං චිත්තං විමෝචයන් චිත්තං මේ අර චිත්තේ චිත්තානුපස්සනාවම නැවතත් ඊළඟට ධම්මේසු ධම්මානුපස්සනාව අනිච්චානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී බුද්ධානුසතිය මෙනෙහි කිරීම මේ ආනපාන මේ දෙපැත්තෙම මේ එකක් අර නික්ලේශී වෙන්න කෙලෙස් අත්තරින්න ඕන මේ ආනපානමයි මේ වෙන වචනවලින් මෙතෙන්දි මේ කිව්වේ. ඒ අනුව මේ ආනපාන සති සමාධියේ මේ දස සංඥාවේ ද්වතාවය තේරුම් නොගෙන මේ දස සංඥා කිසි කෙනෙකුට වඩන්න පුළුවන් කමක් නැහැ. ඒ අනුව මේක උගන්වන්න කිව්වා මේක උග්ගහිට්වා. මේක තියෙනවා සචේකෝ ආනන්ද ගිරිමානන්දස බික්කුණෝ ඉම දස සංඥා භාසයාසි තානංකෝ පනේතං විජ්ජති ගිරිමානන්ද බික්කුණෝ ඉමේ දස සංඥා සුත්වා සෝ ආබාධෝ තානසෝ මේක උගන්වාම මේක අර ද්වතාවේ තේරුම් ගත්තාම මේක මෙනෙහි කළාම මේක අපි තේරුම් අරගෙන මේ මාර්ගය අනුගමනය කළාම ඒ අනුව ආබාධෝ තානසෝ පටිපස්සම්බෙය අතකෝ ආයස්මෝ ආනන්දෝ භගවතා සන්තිකේ ඉමා දස සංඥා උග්ගහිත්වා උග්ගහිත්වා කියන්නේ මේක ඉගෙන ගන්න ඕන මේක කර යුතු ආකාරය සජ්ජායනා කරන්න කියලා කොහෙවත් නැහැ තියෙන්නේ උග්ගහිත්වා භාසීයාසි ඉගෙනගෙන මේකෙන් කරන්න ඕනේ අර දුවතාවේ තේරුම් ගත්තේ නැත්නම් මේක ගායනා කළාට හරියන්නේ නැහැ සජ්ජායනා කළාට හරියන්නේ නැහැ මේක කොහෙවත් කියලා නැහැ බුදුහාමුදුරුවෝ සජ්ජායනා කරලා යම් ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා කියලා තියෙන්නෙම උග්ගහිත්වා භාසීයාසි මේක ඉගෙනගෙන මේ දුවතාවේ තේරුම් අරගෙන සංඥාවේ අනිච්ච බව මෙනෙහි කළා නිච්ච බව අයින් කරන්න ඕනේ ඒකයි ඉගෙන ගත යුතු සංඥාවේ අනත්ත බව මෙනෙහි කළා අත්ත බව අයින් කරන්න ඕන සංඥාවේ සුන්දර බව සුභ බව අසුවය මෙනෙහි කළා සුභ අයින් කරන්න ඕන සංඥාවේ අර අනුබිරතය අයින් මෙනෙහි කළා අයින් කළා අබිරතය අයින් කරන්න ඕන මේ සියලු තැන්වල ආනපාන සතියේ මේ ආනපාන දෙපැත්ත දුවතාවය තියෙනවා මේක තේරුම් ගත්තොත් කිසි කෙනෙකුට මේ ආනපාන සති සමාධියේ පිහිටා මේ ගිරිමානන්ද සූත්‍රයේ කියපු මේ දස සංඥා ප්‍රායෝගිකව අනුගමනය කරන්න බෑ මේක සජ්ජායනා කරලා විතරක් මේක සජ්ජායනා කරන්න කියපු දෙයක් නෙමෙයි බුදුහාමුදුරුවෝ මේක උග්ගහෙත්වා වාසෙයාසි ඉගෙනගෙන භාවිතයට ගන්න කියපු දෙයක් මේ ඉගෙන ගන්නෙ මොකද්ද අර ද්වතාවය එහෙම නැත්නම් මේ සංඥාවේ වැරදි පැත්ත අයින් කළා ඒ නෝටේටෙන්ට හොඳ පැත්ත ආනපාන කිරීම දැන් මෙතන මේ දස සංඥා අනිච්ච සංඥා අනත් සංඥා අසුභ සංඥා පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා මේ සංඥා 10ක් තියෙනවා මේ 10ෙන් විග්‍රහ කරේ එකක් නෑ අපි දන්න මොකද්ද නැති එක එකක් නෑ දැන් අපි දන්නවනේ දැන් ඔය අපි දැන් නිතර කියෝන 10ක් තියෙනවනේ මේකේ එකක් නෑ මොකද්ද නැත්තේ දුක්ඛ සුඛ දුක්ඛ නැහැ මේ සියලුම දස සංඥාවම අවශ්‍ය වෙන්නේ දුක නැමැති ඵලය ඉවත් කරන්න. එතකොට මේ දුකට හේතුව තමයි මේ දුක්ඛිතෝ බාලෝ ගිලානෝ ආබාධෝ. මේ හේතුව තමයි මේ විග්‍රහ කරන්නේ. ඉතින් ඒක නිසා දුක කියන්නේ ඵලයක්. මේ ඵලය අයින් කරන්න මෙන්න මේ දස සංඥා භාවිතා කරන්න ඕන. එතකොට අර දුක්ඛිත බාල ගිලාන ආබාධිත බවෙන් පුද්ගලයා මිදී නිදහස් වෙනවා. ඒ නිසා දුක කියන්නේ ඵලයක් මිසක හේතුවක් නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. දුක කියන එක ඵලයක් ඊට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මේ ඇහැට කනට නාසයට දිවට කයට මනට කියන ආයට අරමුණු වෙන දේවල් නිච්චසේ සුඛසේ අත්තසේ ගැනීම අභිරතයෙන් ගැනීම එනිසා මේ සියලු රෝගයට හේතුව මේ පැවැත්ම තුළ තියෙන දේ පිළිබඳව අපි ප්‍රියනම් නිච්චයි ඒවගේම අප්‍රියනම් ඒත් නිච්චයි මේක වැරදි මේ ඉච්ච නිච්ච වෙනවා පටිච්ච වෙනවා අභිච්ච වෙනවා මේක තමයි වැරද්ද ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මේ දස සංඥාවලම ද්වතාවය දෙපැත්තක් විග්‍රහ කළා. මේ දෙපැත්ත තේරුම් ගත්තේ නැත්නම් කිසි කෙනෙකුට මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ද්වතාවය ආනපාන සති තේරුම් ගන්න බෑ. මේක තියෙන්නේ ආනපාන සතිමයි හැබැයි දස සංඥාවලට අදාළව. හේතුව ඵලය දුක හේතුව තමයි මේ දස සංඥා තේරුම් නොගැනීම. ඒක ඒ නිසයි දුක්ඛිත ආබාධ ගිලාන බාල බවට පුද්ගලයෙක් කෙනෙක් පත් වෙන්නේ. ඒ අනුව මේක හොඳට තේරුම් අරගෙන මේක ඉගෙනගෙන භාසිතයට ගන්න ඕන. භාසීයාසි. අතුව මේක සජ්ජායනා කර කර හිටියට කාටවත් කියන මිනිහටවත් අහන මිනිහටවත් යහපතක් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඔය පාඩම් කරගන්න පුළුවන්. ඒක පොඩි කන්න රසානේ අර හින්දි දින්දුවක් ගන්නවා වගේ. ඊට වඩා දෙයක් වෙන්නේ නැහැ. නිවනට උපකාර වෙන්න නම් මේ කයට මේ මේ ශරීර කූඩුවට මේ උරුමන මේ සියලු රෝගවලට හේතුව මේක තේරුම් නොගෙන මේ නිච්චසේ සුඛසේ අහත්තසේ පංචස්කන්ධය උපාදානය කරගන්නවා. එහෙන් කණෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් හයෙන්. මේකයි හේතුව. මේ හේතුවෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. මේ දස සංඥා තේරුම් අරගෙන නිවැරදිව මේ ක්‍රමීය අනුගමනය කළා ඉගෙනගෙන භාවිතයට ගැනීම. දැන් මෙතන මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා අනබිරත සංඥා මෙනෙහි කරන්න කියලා. අබිරත සංඥා හිතෙන් ඉවත් කරන්න. අබිරත සංඥා තුනක් තියෙනවා. පුඤ්ඤ අබි සංකාර නිසා අබිරත සංඥාවක් වෙනවා. ඒවා තමා මේ ලෝකේ උපාදානය කරගන්න ප්‍රධාන හේතු. අපුඤ්ඤ අබිරත සංඥා අනංජ අබිරත සංඥා කියලා තුනක් තියෙනවා. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංරත සං අමෙන්ඤාභි සංකාර නිසා අබිරත සංකාර තුනක් ඇති වෙනවා. මේ අබිරත සංකාර තුන හොඳට තේරුම් ගන්න ඕන. කොහොමද මේ පින්කමක් කරලා ඕක මේ සංසාරේ දිගින් දිගටම දුක්ඛිත බාහල ගිලාන ආබාධිත බවට හේතු වෙන්නේ? එහෙම නැත්නම් මේ සංසාරේ දිගටම දිගින් දිගටම පවත්වාගෙන යන්න මේ පින්කම හේතු වෙන්නේ කොහොමද? මේකයි තේරුම් ගන්න ඕනේ. පින්කම් කිරීම බුදුහාමුදුරුවෝ කවදක්වත් කොහෙවත් එපැයි කිව්වේ නැහැ. මේකනේ මේ වැඩි. නමුත් අද වෙලා තියෙන්නේ පින්කමක් කරලා ඒ පින්කමෙන් උපදවාගත්තා වූ ශක්තිය, පුණ්‍ය ශක්තිය කර්මයක් බවට පත් කර ගැනීමයි. ඒ නිසා කර්මයක් බවට පත් කරගන්න නම් අර පුඤ්ඤාභි සංකාරයක් කරන්න ඕනේ. පුඤ්ඤාභි සංකාරයක් කරන්නේ කොහොමද? පින්කමක් කරලා ඒ පින්කමෙන් පින්කම කළ මොහොතේ පටන් ඒකේ තියෙන ඒ ශක්තියෙන් ඒ පින්කම නිසා තමන් යමක් ඉල්ලනවා, යදිනවා, ප්‍රාර්ථනා කරනවා, අපේක්ෂා කරනවා, බලාපොරොත්තු වෙනවා. ඒ පින්කමෙන් යමක් ඉල්ලනවා නම්, යදිනවා නම්, අපේක්ෂා කරනවා නම්, බලාපොරොත්තු වෙනවා නම් ඒක ලැබෙනවා. ඒ ලැබෙනකොට ඒකෙන් උරුම වෙන්නේ මොකද්ද? මේ සංසාරී දික් වෙනවා. දැන් අපි පින්කමක් කරලා ඒ පින්කම බුදුහාමුදුරුව පින්කම් කරන්න එපැයි කිව්වේ නැහැ. සුමනා සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. සුමනාවනි පින්කම් කළ යුතුමය කියලා බුදුහාමුදුරුව පැහැදිලිව දේශනා කළා. හැබැයි ඊගාව චේතනා පේඩිය තියෙනවා. මේ කරපු පින්කමක් හැම එකක්ම චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලයෝ අශේෂ විරාග නිරෝධෝ. මේ කළ පින්කම කුසලයක් බවට පත් කරගන්න ඕන. ඒ මොහොතෙම ඒ පින්කමෙන් අපි මේ ණය ගෙවලා හිතේ තියෙන කෙලෙස් රාගය මෝහය හිතෙන් අයින් කරන්න ඕන. නමුත් අද මේ බුද්ධ ආගමේ මේක අනිත් පැත්ත කන පිට ගහලා පින්කමක් කරලා දැන් ওই පින් වාක්‍යයක් කියනවා. මේ පින්කමේ අනේ මේ පින්වතුන් බොහෝම හොඳ පින්කමක් කරගත්තා. ඒ නිසා මේ පින්කම හේතු කොටගෙන නන්දා සුමනා මල්ලිකා විසාකා මෙන් භෝග සම්පත්, රූප සම්පත්, ධන සම්පත්, අර සම්පත්, මේ සම්පත් ලැබ දෙව් මිනිස් සැප කෙලවර මතු බුදු වන මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නට මේ පින හේතු ආසනා වේවා කියලා එක පාට අර පුඤ්ඤාභි සංකාරයක් කරනවා. එතකොට මිනිස්සුත් සාදු සාදු කියලා දෙව් මිනිස් සැප බලාපොරොත්තු වෙනවා. මේ දෙව් මිනිස් සැප ලබන්න නම් ආයි උපදින්න ඕන නැද්ද? මේ නිවන් දකින්නද මේ කළේ? පින්කම කළේ නිවන් දකින්න. හැබැයි නිවන අත්තර දාලා දෙව් මිනිස් සැප කියන මායාකාරී නොලැබූ නොදකින තමන්ට හිතාගන්න බැරි තැනකට ගිහිල්ලා තියලා එල්ලලා අතරමං කරලා අහිංසක මිනිසුන්ව අතරමං කළා. මේක තමයි ආගමේ සියලු ආගම්වල හේතුව. මේ වර්තමාන මොහොතේ කරගන්නට තියෙන නිවීම නිදහස විමුක්තිය නැති කළා ඒ පින්කම අභිසංකාරයක් කරලා පුඤ්ඤාභිසංකාරයක් කරලා අර මතුවට තමන්ට මේ සැප සම්පත් පංචස්කන්ධයේ උපාදානය කරගන්නට උපකාර වන ආකාරයට අභිසංකාරයක් කළා. මේක තමයි අද බුද්ධාගමේ කරන ලොකුම විනාශය ලොකුම වැරද්ද පින්කම් කිරීම වරදක් නැහැ. පින්කම් කරන්න ඕන. බුදුහාමුදුරුවෝ කොහොම පින්කම් කරන්න එපයි කිව්වේ නැහැ. හැබැයි මේ පින්කම කරපු මොහොතෙම චාගෝ පටි නිස්සග්ගෝ මුත්‍ති අනාලියෝ. මුත්‍ති කියන්නේ මිදි නිදහස් වෙන්න ඕන. පටි නිස්සග්ගෝ අනාලියෝ. ඒක ඇලෙන්න හොඳ නැහැ. ඒක ඇලුනොත් එකෙන් ඒක අල්ලගත්තොත් ඒක උපාදානය කරගත්තොත් තමයි අර අභිසංකාරයක් වෙන්නේ. ඒ නිසා ඒක පරිත්‍යාගෝ. ඒ පින දීලා පවරලා අනුමෝදන් කළා අපේ අර මේ සංසාරේ ඥාතීන්ට මේ පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා යුතුකම ඥාති ධර්මයේ ඉටු කළා. ඒ පිනෙන් ඒ අයට උදව්වක් උපකාරයක් කරලා තමනුත් මිදී නිදහස් වෙලා ඒ ඥාතීන්වත් මුදවා නිදහස් කරන්නට ඒ අනුව තමන්ගේ හිතේ තියෙන අර සම්බන්ධතාවයන් කෙලෙස් ගති සියලු දේ රාගය මෝහය අත්තරින්නට පුළුවන්කම තියෙනවා. නමුත් දැන් මේ පිනක් කළා ඒ පින් අපිට මේ මොහොතට පස්සේ මොනවා හෝ ධන සම්පත් වස්තු රාජ සැප සිත්තු සැප බ්‍රහ්ම සැප දෙවි සැප බෝසත් සැප බලාපොරොත්තු වුණොත් එතෙන්දි වෙන්නේ අර පුණ්‍ය පින්කම පින්කමක් නෙමේ අකුසලයක් වෙනවා. පුඤ්ඤාභිසංකාරයක් කරපු හැටියේ ප්‍රාර්ථනා කරපු හැටියේ පුඤ්ඤාභිසංකාරයක් වෙලා ඒක අකුසලයක් බවට පත් වෙනවා. කුසලය කියන්නේ කුණුසලා හැර අස්කිරීම. අකුසලය කියන්නේ ඒ සලා හැර අස්කල යුතු කුණු කෙලෙස් කිලුටු ගති ඔය පංචස්කන්ධය අල්ලගෙන අයිති කරගෙන ඒකෙන් යම් ලෞකික භෞතික සැපක් බලාපොරොත්තු වීම උපාදානය කරගෙන. එනිසා මේ පුඤ්ඤාභිසංකාර අද බුද්ධාගමේ තියෙන වැරදිම ලොකුම විනාශය තමයි ඔය පින් වාක්‍යයක් කියලා. මේක මේ පොළොන්නරු යුගයෙන් පස්සේ සම්බුදෙන යුගයේදී ඊට පස්සේ මහනුවර යුගයේදී මහායාන ආගමෙන් ආපු වැරදි දෙයක්. උපනිෂද් ධර්මයේ තියෙන දෙයක්. එනිසා මේ නිවන් දකීමට කිසිසේත්ම ඕක උපකාරයක් වෙන්නේ නැහැ. බාධකයක්, බලවත් බාධකයක් ඔය පුඤ්ඤ අභි සංකාර කියන දේ. ඒක තමයි ගැඹුරුම බලවත්ම දේ. උද්දාගමේ තියෙන වැරදිම දේ පින්කමක් කරලා අර පින් වාක්‍යයක් කියලා මේ කල යුතු යුතුකම් වගකීම් ඉටු කරන්නේ නැහැ. අර හිතේ තියෙන රාගය මෝහය අයින් කරන්න කටයුතු කරන්නේ නැහැ. හිතේ තවදුරටත් රාගය මෝහය අලුතෙන් උපදවන ආකාරයට මතුවට මේක ආයෝජනයක් බවට පත් කළා. පොලියත් එක්ක ඒක ගන්නයි බලාපොරොත්තුව. දැන් අද නොලැබූ දෙයක් හෙට ගන්න බලාපොරොත්තු වෙන වැරදි ක්‍රියාවක්. මේක බුද්ධ ධර්මයට කිසිසේත්ම ගැළපෙන දෙයක් නෙමෙයි. මේක දහමක් නෙමෙයි, කර්මයක්. ඒකනේ පුණ්‍ය කර්ම කිව්වේ. ඒ පුණ්‍ය කර්මයක් උපාදානය කර ගැනීම තමයි පුණ්‍යාභි සංකාරයක් වෙන්නේ. ඒක තේරුම් ගන්න. ඊට පස්සේ ඒකෙන් වැළකෙන්න ඕන. ඒක පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා ඒකෙන් මිදී නිදහස් වෙන්න. පුණ්‍ය පාප පහිනස්. දැන් අපි මේ පින්කම අපි හිතමුකෝ අපි අද උදේ දානයක් දුන්නා කියලා. එක්ක අපි කොහේ හරි ගෙදරක දානයක් දුන්නා කියලා. ඒ දානය අපිට සියවරක් සිහිපත් වෙනවා නම් හෙට අනිද්දා ඉන් අනිද්දා තව සුමානයක් මාසයක් දෙකක් යනකොට සිහිපත් වූ හැම මොහොතකම සිහිපත් වෙන හැම මොහොතකම අපි ඒ පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා ඒ පිනෙන් තම තමන්ගේ ඥාතීන්ට යහපතක් සිතක් ශාන්තියක් කරන ගමන්ම අපේ අපි ඒක උපාදානය කරගන්න නැතුව පුඤ්ඤාභිසංකාරයක් ඒකෙන් අර පුණ්‍ය පාප පහිනස්ස කළා මිදී නිදහස් වෙනවා. ඒක නිවනට උපකාර වන ආකාරයට ඒ මොහොතෙම අත්තරිනවා. ඒකයි කරන්න ඕන. ඒ මිසක් මේක පින් පොතක ලියාගෙන මේක මතක තියාගෙන හිටීම නිසා වෙන්නේ මොකද? අපි ආයෙ තව තැනකට ඇඳවනවා, රඳවනවා, අන්ධවෙලස බන්ධ කරවනවා, බද්ධ කරවනවා. ඒක නිසා ඒක මේ ආගමේ දෙයක්. මේක ධර්මයට විරුද්ධයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. ඊළඟට අපුඤ්ඤාභිසංකාර. මේකත් තේරුම් ගත යුතු දෙයක්. මොකද මේක හරියටම තේරුම් ගන්නකම් මේ ධර්මය තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. දැන් අරක අපි හොඳ පින්කමක් කරලා හොඳ යහපත් වැඩක් කරලා ඒක අපේ යහපතට, අපේ ඉදිරි පැවැත්මට, අපේ අනාගතය මී අදට වඩා හොඳ තත්ත්වයකට පත් කරගන්න කරන වැඩේ තමයි අපුඤ්ඤාභිසංකාර. දැන් අපිට පාඩුවක් වුණා, අලාභයක් වුණා, අයහපතක් වුණා, දුකට හේතුවක් වෙන දෙයක් වුණා, අපේ තියෙන දෙයක් නැති වුණා. මේක තමයි අපුඤ්ඤ. දැන් අපි හිතමුකෝ අපේ යම් කිසි දෙයක් දැන් කෙහෙල් කැනක් තිබුණා, කෙහෙල් කැන කපාගෙන ගියා. මෙන්න මේක අපිට උරු පාඩුවක්. දැන් අපි මේ කෙහෙල් කැන ආරක්ෂා කරගන්නට, හොරුන්ගෙන් ආරක්ෂා කරගන්නට වැඩපිළිවෙළක් සකස් කිරීම ඒක හොඳයි. ඒක වරදක් නෑ. ඒක නෙමේ ප්‍රශ්නේ. දැන් අපි ඒ කෙහෙල් කැන හොඳට පැහිලා තියෙන අවස්ථාවේ කපන්නේ නැතුව ඒ කෙහෙල් කැන ඔය ඉඩෙන්නම ඇරියා. මේ අවස්ථාවේ දැන් සමාජයට මේ භාවනාවට ආවා, කෙහෙල් කැන කපාගෙන ගියා. දැන් ඉතින් කෙහෙල් කැන ගෙදර යනකොට නෑ. මේකෙන් එකපාරට වේගයක් වේදනාවක් ආවේගයක් ආවා, මගේ කෙහෙල් කැන කැපුවා කියලා. දැන් මේ වේගයට ආවේගය දැන් වේගයක්. මේ වේගයට අපි දැන් එකක් අපිට පාඩුවක් සිද්ධ වුණා අපේ අර අනලස්කම් නිසා. එහෙම නැත්නම් අපේ ඒක අර නියම පිළිවෙල අනුගමනය කළ නැතා. ඊට පස්සේ අපි කරන්නේ මේ කෙහෙල් ගැන නැති වූ එකට ආපු වේගය නිසා ගිහිල්ලා වස් කවියක් කියනවා. එක ශාප කරනවා, එක එකට එක කරනවා, එක මොකක් හරි ඒ වගේ තව දුරටත් මේකට වස් කවියක් කියනවා, ශාප කරනවා, එක පූජා වට්ටියක් තියලා පලි ගහනවා, එක මරලත ඕන් දෙනවා, දෙස් දෙවල් තියෙනවා, ඔය කෙහෙල් ගැන කපු එකාට වෙන හත ගහන්න ඕන කියනවා, එක නයා කන්න ඕන. මේ මොනවා හරි මෙහෙම වචනයෙන් ක්‍රියාවෙන් සිටිවිල්ලෙන් යම් වැරදි වැඩක් එකට දෙකක් කරනවා. එකට දෙක නෙමෙයි, ඕක දහහක් වෙනවා. ඒක තමයි අපුඤ්ඤ අභිසංකාර. කාටද ඵල විපාක දෙන්නේ? තමන්ට. දැන් මේක තමයි අපුඤ්ඤ අභිසංකාර. ඒ නිසා අර කෙහෙල් කැන නැතිවීමේ පාඩුව බොහොම සුළුයි. සමහරට රුපියල් 1000ක් වෙන්න පුළුවන් හොඳම කෙහෙල් කැනක්. නමුත් දැන් මේ කරන ශාපය නිසා, පලි ගෙවීම නිසා, පොල් ගෙවීම නිසා, වස්කවි කිවීම නිසා, අර කරන යම් යම් මරලතෝනි දේශල් නිසා මේ මුළු විශ්වයම කිලුට වෙලා, ඒ විස කිරණ විශ්වයට මුසු වෙලා, තමන්ට ආපහු දස දහස් ගුණෙන් ආත්ම සිය දහස් ගානක. දැන් අර සේරිවාණි ජාතකේ මේකයි පෙන්නුවේ. අර රන්තලිය අර තමන් ගත්තේ නැතුව වංචාහිතකින් අත්තරියා. ඊට පස්සේ රන්තලිය ගත්තා. දැන් තමන්ට අහිමි වුණා. මේ කරපු ශාපය නහි වේරාණි වේරාණි කියලා බුදු වෙනකම්ම ආපහු දිගින් දිගටම ආවා. ඒ වගේ තමයි මේ අපුඤ්ඤාභි සංකාර. ඒ නිසා කිසිසේත්ම තමන් මේ වගේ දැන් තමන්ගේ තියෙන වස්තුවක් දෙයක් අයිතියක් ධර්මතාවෙන් තමන්ට ලැබී තියෙන දෙයක් ආරක්ෂා කරගන්න එක, ඒක සකසුරුවම් කමින් පරිහරණය කරන කරක ඒක කරන්න ඕනේ. ඒක යුතුකමක්. නමුත් දැන් මේක නැති වුණාට පස්සේ, මේක අහිමි වුණාට පස්සේ මේක ගැන වේගයක් වේදනාවක් ඇහිලා ඔකගේ එකට එක කරලා වස්කවි කියලා පලි ගහලා ශාප කරලා අනිකාට දෙස් දෙවල් තිබීම අර වේගයේ සිය දහස් ගුණයෙන් අනික් පැත්තට නරක පැත්තට අපුඤ්ඤාභිසංකාරයක් හැටියට මේ සංසාර ගමනේ දුක උරුම කරගන්න ආකාරයට පාත් වෙනවා. දැන් ඒක නිසා මෙතෙන්දි කරන්න ඕනේ, දැන් කෙහෙල් කැන කපාගෙන ගියා නම් මේක මමත් කවදා හරි අනුන්ගේ කෙහෙල් කැනක් කපාගෙන යන්නේ නැති, ණයක් වෙන්නේ නැති, මොකක් හරි අනුන්ගේ දෙයක් ගන්න නැති. ඒ නිසා දැන් ඒක කපාගෙන ගියා. ඒකත් හොඳයි. මේක මීට පස්සේ මම මේ ණයෙන් මිදී නිදහස් වුණා කියලා ඒකටත් සිත සතුටු වෙන්න පුළුවන් නම්, සියල්ල සිදුවෙන්නේ තමන්ගේම හොඳටයි යහපතටයි කිව්වනම් එතෙන්දි අර සියලු දේ මිදී නිදහස් වෙනවා. ඒක තමන්ටත් අනුන්ටත් විශ්වයටත් ලෝකයටත් යහපතක් වෙනවා. නමුත් අර එකට කර කරන්න ගිහිල්ලා වස්කවි කියලා දෙස් දොවිල් තිබලා ශාප කරලා පලි ගහලා නොයෙකුත් ආකාරයට තමන්ගේ හිතේ කිලුටු බාක් ඇති කරගත්තොත්, ඔය හිතේ කිලුටු වේගයක් වේදනාවක් එන හැම අවස්ථාවකම තමන් තුළින් විස කිරණ ශක්තියක් විශ්වයට නිකුත් කළා, මේ විශ්වය කිලුටු කරනවා, ඒ තමන් විශ්වයට ප්‍රභවය කර නිර්මාණය කළ නිකුත් කළ ඒ විස කිරණ ශක්තිය කවදා හෝ තමන්ට ආපහු සිය දහස් ගුණයෙන් වැඩි වර්ධනය වී තමන්ගේ අයහපත් සඳහා අපල ලෙස අයහපත් ඵල උරුම වෙනසේ තමන්ට උරුම වෙන. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ අපුඤ්ඤ අභි සංකාර. අනිඤ්ඤාභි සංකාර කියන්නේ අනාර්ය ධ්‍යාන, අරූපී ධ්‍යාන ලැබලා මේ අසඤ්ඤතලවලටපත් වෙන කැමැත්ත, ආශාව, අවශ්‍යතාවය. බුදුහාමුදුරුව බුදු වෙන්න ඉස්සෙල්ලත් මේකයි ලෝකේ තිබුණු එකම දේ අනිඤ්ඤාභි සංකාරද බඩලා අර බ්‍රහ්මජාලයට බ්‍රහ්මදලට ඊර වෙලා අතරමං වෙන එක. ඒක අක්කනෝ අසමියෝ. අසමජ්ජාති තන. දීර්ඝායුෂ දේවනිකාවලට යන එක නිවනට ලොකුම බලවත්ම පාදකයක්. මේ තුනම තේරුම් ගත්තට පස්සේ මේ පුඤ්ඤාභි සංකාරත් මේ නරකම නරක දෙයක්, අපුඤ්ඤාභි සංකාරත් නරකම නරක දෙයක්, අනිඤ්ඤාභි සංකාරත් නිවන වහන මේ පැහැත්ම තුළ මේ මිනිස් ආත්මයක් ලැබූ අවස්ථාවේ ඔය පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර තුනම වැරදි විදිහට මිනිසු කරනවා. ඒවා තමයි අභිරත සංකාර. මේකෙන් මිදී නිදහස් වීම තමාර අනුබිරත් සංකාර වැඩි වීම. එහෙම නැත්නම් ඒවා මිදී නිදහස් වීම. දැන් එහෙනම් ප්‍රශ්නයක් අහනවා නම් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒකත් වැරදි. ඒක සම්පූර්ණයෙන්ම වැරදි වැඩ. අපි හිතමු දැන් මේ හැම කෙනෙක්ම සමහර විට පොඩි කාලේ දන්නේ නැතුව අර විසගෝර සර්පෙක් මොකෙක් හරි දැක්ක ගමන් මූව නම් අරින්න හොඳ නැහැ මරනවා කියලා මැරුවා. එහෙම පොඩි හරි වැඩක් කරන්න ඇති වරදක්. එහෙම නොකරපු කෙනෙක් නෑ. දැන් මේක තව තවත් අර සිහිපත් කර කර සිහිපත් කර කර අපි තැවෙනවා නම් දැවෙනවා නම් මොකද වෙන්නේ? ඒකත් අර අපුඤ්ඤාභි සංකාරයක්. තේරුණාද? දැන් මේකට ත්‍රිපිටකයේ හොඳ උදාහරණයක් තියෙනවා. මොකද්ද? ඒරප්පත්ත කියලා හාමුදුරු නමක් හිටියා. ඒ කාලේ බුදුහාමුදුරුවෝ හිටපු කාලේ හොඳ මේ ඔය සම්මතයෙන් සිල් සමාදන් වෙච්ච අර භූතගාම බීජගාම භූතගාම සමාරම්භ මේ සිල්පදයානුව ගහක කොලයක් තන කොලයක් කඩෙන්නේ නැහැ. මේක වැරදි කියලා තේරුම් ගත්තා. ඒ අනුව අර සීලබ්බත පරාමාසයෙන් ඒ හාමුදුරුව සිල්වතක් රැකගෙන හිටිය. මුළු ජීවිත කාලයම සිල්වත රැක්කා. හැබැයි එක දවසක් ගංගකින් එගොඩ වෙන්න යනකොට ඔරුවක එක පාට මේ ලෙස්සල වැටෙන්න ගියා. ළඟදි මුණ අත්තක් ඇල්ලුවා. කොළ ටික කැඩුනා. මේ කොළ ටික කැඩුනාම මේ හාමුදුරුව දැන් බොහොම විස්සෝප වුණා. මේ මගේ අතින් මේ සීලය කැඩුනා. මේ බීජගාම භූතගාම සමාරම්භා පටිවිරුද්ධ හෝති කියන සිල්පදය කැඩුනා කියලා. ඒ ගමන මරණ මොහොත වෙනකම්ම මේ හාමුදුරුව මොකද කළේ? මේ චේතනා මේ වරදමයි සිහිපත් කර කර සිහිපත් කර මං මේ ජීවිත කාලය තුළ වෙන කිසි වරදක් කළේ නැහැ. නමුත් මගේ අතින් මේ කොලයක් වැරුණා. කොලයක් වැරුණා. මේකට ප්‍රතිකර්ම අර ක්‍රම හතර අනුගමනය කළා නම් එදාම ඒ කොලේ කැඩුන දවසේම මගේ අතින් මේ වරදක් වුණා. මේකට සමාව ගත්තා නම් මේකට යම් කෙනෙකුට වරදක් පාපයක් වුණා නම් වැඩක් අසාධාරණක් විශේෂිත හෝ ගහ කොලයකට හරි ඒකට සමාව ගන්න පුළුවන්. ඒකට ප්‍රතිකර්ම කරන්න පුළුවන්. ඒක කලේ නෑ. ඒක කරන්න දැනගෙන හිටියේ නෑ. මේ පින්වතුනුත් මෙතෙන්ට එන්න ඉස්සෙල්ලා මේ භාවනා වැඩසටහනට එන්න ඉස්සෙල්ලා ඔය ප්‍රතිකර්ම දැනගෙන හිටියේ නෑ. ඒ නිසා වෙන්නේ මොකද? මැරෙන මොහොතේ තමන් අපි හිතමුකෝ කවදාහරි මොකෙක් හරි නායක හරි පොළඟෙක් හරි මොකෙක් හරි අසරණ සතෙක් හරි මොකෙක් හරි මැරුවා. මේකට ප්‍රතිකර්මය එදාම කරන්න ඕන. මොකද කරන්න ඕන? අපි ඒ සතාගෙන් සමාව ගන්න ඕන, පින් දෙන්න ඕන. ඒ සත්ව සමූහයාට මෛත්‍රී කරන්න ඕන. ඒ වගේම සබ්බපාන භූත හිතාය අනුකම්පා දයාපන්න මං අරක දවස් හතෙන් ඉවරයි. ඒක පාර පාරව හාර හාර ඒක මෙනෙහි කරන්න. ඒ නිසා මේක තමයි නියම ප්‍රතිකර්මය. මේක තමයි සම්‍යක් ප්‍රයෝගය. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව අඟුලිමාල හාමුදුරන්ටත් කිව්වේ මේකයි. අර අරියා භගිනී කිව්වේ මේ ආර්ය තත්ත්වයට පත් වුණාට පස්සේ මම කිසිම ප්‍රාණඝාතයක් කළේ නැහැ කියලා. මේකෙත් තේරුම ඒකයි. ඉතින් ඒක නිසා අපි හොඳට තේරුම් ගන්න ඕන අපි අතින් මේ සංසාර ගමනේ ඕන තරම් වැරදි වෙන්න ඇති අතීතේ. දැන් ඒවා සිහිපත් කර කර සිහිපත් කර කර ඒ වේගයක් වේදනාවක් කරගෙන හාර හාර අවුස්ස අවුස්ස මේක කිරීම නෙමෙයි අපේ වැඩේ. අපි ඒකට වහාම එදාම ප්‍රතිකර්මය කළා සමාව අරගෙන තරහක් ආව නම් මෛත්‍රී කළා වරදක් වුණා නම් සමාව අරගෙන ඒ අයටත් අපි අතින් දැන් අපි අතින් සමහර විට කූඹි ඔය නොයෙකුත් වේයෝ පොඩි පොඩි ශුද්‍ර ජීවීන් නොයෙක් අය මිදුල අතු ගන්නකොට වැඩ කරනකොට මේ මැරෙන්න ඇති. මේක මේ සියලු සත්වයන්ට අපි පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා මේ දින පිනෙන් ඒ අයටත් යහපතක් වෙන්න කටයුතු කරන්න ඕන. ඒ අනුව දැන් අපි හිතමුකෝ අපි අතින් බැරි වෙලාවත් හිතල මතල නෙමෙයි චේතනාවක් නැතුව මිදුල අතු ගන්නකොට කූඹියෙක් මැරුණා, එක්ක කූඹියෙක් එක්ක කඩි එක්ක මේ වේයෝ මෙහෙම පණුව මොකු හරි මැරුණා. මිදුල අතු ගන්නකොට එක්ක මිදුල උදුළු ගන්නකොට මෙහෙම මැරුණා. ඒ සියලු සත්වයන්ටත් අපි මේ එදාම පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා සමාව අරගෙන මෛත්‍රී කළාම මොකද වෙන්නේ? ඒ අයටත් යහපතක්. ඒ මැරුණු සත්වයන්ටත් ඒ පිනෙන් යහපතක් වෙනවා. ඒ නිසා ඒ පින් අරගෙන ඒ අයටත් පුළුවන් වෙනවා ඒ ත්‍රිදස්චීන බයෙන් මිදී නිදහස් වෙන්න. ඒ නිසා ඒ අයට ලොකු යහපතක් වෙනවා අපි මේක කළොත්. මේකයි කරන්න ඕන ප්‍රතිකර්ම. ඒ නිසා ඒ අයවත් මුදවා නිදහස් කරන්න පුළුවන් වෙනවා අපිට අපි මේ කරපු පින්කම් වලින් පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළොත්. මේක දැනගෙන කරන්න ඕන, නොදැන කරන්න බෑ. මේක හරියටම තේරුම් ගත්තොත් අපි මේ ජීවිත කාලේ ඕන තරම් මෙහෙම මේ වරදක් පාපයක් නොකලෙක් මෙලව නැත. හැබැයි ඒවා ඒවා සිහිපත් කර කර ඉන්නවා නම් මැරෙන මොහොතේ ඒක තමයි නැවතෙන්නේ. නමුත් ඒකෙන් ඔය සමාව දීලා පින් කරලා ඔය කරුණ අතර අනුගමනය කරනවා නම් මොකද වෙන්නේ? ඒ සියල්ලෙන් දවස් හතෙන් විදී නිදහස් වෙනවා, තමන්ගේ හිතම නිදහස් වෙනවා. ඒකයි වෙන්නේ. මේක අනිවාර්යෙන් කළ යුතු දෙයක්. ඒකනේ මං කිව්වේ මේකෙන් 60%ක් තමන්ට මිදී නිදහස් වෙන්න පුළුවන් කියලා. තමන්ගේ හිතේ ඔය කැකෑරෙන නොයෙකුත් දේවල් අතීතයේ කරපු යම් යම් පොඩි පොඩි වැරදි සියල්ලෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් මේක දවස් 7ක් මේ ක්‍රියාව සමාව අරගෙන මෛත්‍රී කරලා පින් දීලා අර ලෞකික භෞතික දේවල් වලින් යම් උදව්වක් උපකාරයක් කිරීම නිසා. ඔව්, ගිහි අයට ඒක කිසිම බලපෑමක් නැහැ. ගිහි අයට පුළුවන්කම තියෙනවා මේ භෝග වවන්න, ඒ වගේම මේ ගස් කපන්න, ඒ වගේ. නමුත් ඒ හැම අවස්ථාවකම තමන්ටත් මේ ස්වභාව ධර්මයටත් අසාධාරණයක් වෙනවා නම් ඒකටත් එදිනෙදා සමාව ගත්තාම එතකින් ඉවරයි. ඉතින් ඒක නිසා ගිහි අයට අයිතියක් තියෙනවා මේ යම් යම් මේ දේවල් කරන්න. නමුත් අර පැවිදි අය ශිල්පදයක් තියෙනවා, බීජගාම භූතගාම සමාරම්භා පටිවිදතෝ හොති කියලා. ඒක උපසම්පදා වෙනකොට දැන් සම්මතයෙන් ඕක කිව්වට හරියන්නේ නැහැ. මේකේ අදිස්ථානයක් තියෙන්න ඕන, බීජගාම භූතගාම සමාරම්භා. එහෙම වැරදි වුණා නම් මේක තමයි අර ප්‍රාතිමොක්ක සංවර සීලේ පින්න දැන් නොදැන චේතනාවක් නැතුව එහෙම එකක් වුණා නම් එවලෙම එදාම පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් ඒකෙන් අපි මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒකයි කරන්න ඕන. ඒක දවස් 3ක් 4ක් කරනකොට ඒකෙන් තමන්ගේ හිත මුදවා නිදහස් කරගන්නවා. හිත නික්ලේශී වෙනවා, හිත පිරිසිදු වෙනවා. ඒකයි වෙන්නේ. හැබැයි මේ යලි යලිත් නැවත නැවතත් ඒ වැරදි කර කර මඩේ දදා හොද හොද කරන්න බෑ. ඒක අපි එහෙම වැරදක් වුණ බව තේරුම් අරගෙන නැවත ඒ වරද නොකරන අදිෂ්ඨානයක් ඇතුව ඒ වරදෙන් මිදී නිදහස් වීම තමයි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ. ඔව්, දැන් අපි යම් කිසි දෙයක් කිලුටු කළාම ඒක පිරිසිදු කරත් මොකද වෙන්නේ? එතකොට අර කිලුටු බව නැති වෙනවා. අපි නොදැන අනන්ත අප්‍රමාණ විදියට මේ විශ්වය ගහකොළවලට කරදර වෙන විදියට කළු කිරණ වැරදිව දුන් නිකුත් කළා. ඒවා ඵල විපාක අපිට දැන් එන්න ඉඩ තියෙනවා. නමුත් අපිට ඒක යට වෙන විදියට ඒක අහෝසි වෙන විදිහට අපිට සුදු කිරණ අප්‍රමාණ විදිහට පතුරවල ඒ සියලු කළු කිරණ සුදු කරන්න පුළුවන්. ඒකයි. දැන් අපි හිතමුකෝ අපි තරහෙන් වෛරයෙන් එක්කෙනෙකුට මොකක් හරි වරදක් කළා. අපිට හිතේ තරහක් ඇති වුණා. අපි ඒ පුද්ගලයාට අප්‍රමාණ චේතෝ විමුක්තියෙන් ඒ පුද්ගලයාට නෙමෙයි ඒ පුද්ගලයා වැනි සියලුම මිනිසුන්ටත් අප්‍රමාණ චේතෝ විමුක්තියෙන් මෙත්තා අනුස්සතිය මෛත්‍රී වැඩුවා නම් මොකද වෙන්නේ? දැන් කාගේ හිතද මේ අර තරහෙන් කිලුටු උනේ කාගේ හිතද? අර මෛත්‍රියෙන් පිරිසිදු උනේ කාගේ හිතද? තමන්ගේ හිත. දැන් තමන්ගේ හිත පිරිසිදු වීම නිසා අජ්ජත්තාව බහිද්දාව. බාහිර ලෝකෙටත් අපි යහපතක් සිතක් ශාන්තියක්. අර තරහෙන් තමන්ගේ හිත කිලුටු වීම නිසා විසකිරණ ශක්තියක් විසයට අපි නිකුත් කළා. ඒක සහමුලින්ම අනිත් පැත්ත ගහනවා මේ සුදු කිරණ ශක්තියක් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා පැතිරවීම නිසා. පහන සංඥා දැන් ආයි මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන විදිහටම බලමුකෝ. පහන සංඥා තියෙන්නේ අධ්‍යාත්මික වශයෙන් ඇතුළාන්තයේ ඉදානන්ද බික්කු උප්පන්නං කාම විතක්කං නාදිවාසේති පජාති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේ. උපන් නූපන් කාම විතක්ක විචාර. තේරුණාද? නාදිවාසේති පජාති කැමැත්තෙන්ම ඒක වැරදි බව දැනගෙන පජාති ප්‍රහාණය කළා. ඒකෙන් අපි අර යම් සතුටක් විනෝදයක් ලැබෙනවා. ඒ විනෝදයෙන් මෙන් ඒකෙන් ඉවත් වෙලා ව්‍යන්ති කරෝති අනභාවං ගමේති. මේකෙන් හිතෙන් සහ මුලින්ම අස් කළා මේ කාම විතක්ක විචාර වෙනුවට නෙක්කම්ම සවිතක්ක සවිචාර පැවැත්වීම. ඒ වගේම උප්පන්නම් ව්‍යාපාද විතක්ක විචාර අයින් කළා මෙත්තානුස්සතිය වැඩීම. ඒ වගේම උප්පන්නම් විහිංසා විතක්කම් අයින් කළා. ඒකයි නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවෙන් ගමී තිකිවේ අනභාවෙන් ගමී තිකිවේ. ඒකට විරුද්ධ වූ අනතිවත්ත නට්ටේන ඒකට යහපත් දේ කිරීම. ඒ නිසා අර කාම විතක්ක විචාර වෙනුවට නෙක්කම් සවිතක්ක සවිචාර, ව්‍යාපාද විතක්ක විචාර වෙනුවට මෙත්තානුස්සතිය මෙත්තානුස්සතිය සවිතක්ක සවිචාර, අර විහිංසා විතක්ක විචාර වෙනුවට අවිහිංසා විරතියෙන් මිදී නිදහස. ඒකෙන් හිත පිරිසිදු කරගන්නේ එක හිතේ යහපත් සිතක් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා පතුරන එක තමයි පහන සංඥාව. මේ ප්‍රහාණය කළ යුත්තේ අධ්‍යාත්මික වශයෙන් හිතේ එන රාග දේශ මෝහ, එහෙම නැත්නම් කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර. විහිංසා කියන්නේ වෙහෙසා කියන්නේ අනික් පුද්ගලයාව පහත් කළා, අවමානයට කළා, පත් කළා, එම්නියට බාධා කළා, එම්නියට අයහපතක් වෙන වැඩ කටයුතු. ඒ වචනයෙන් අවමානයට කරනවා, අපහාසයක් කරනවා, අවැඩක් අසාධාරණයක් අපහාසයක් අවමානයක් කිරීම තමයි විහේසා විහිංසා. ඒක ඒ වෙනුවට ඒ පුද්ගලයාට උදව්වක් යහපතක් සිතක් ශාන්තියක් සහනයක් වෙනදී අවිහිංසා. දැන් මේක තවදුරටත් මේ ද්වතාවය තේරුම් ගන්න ඕනේ නම් තේරුම් ගන්න පුළුවන් විදිහේ සූත්‍රයක් ත්‍රිපිටකේ තියෙනවා. මේ සූත්‍රය පොඩි ළමයෙකුට කියා දුන්න ආනපාන සති සමාධියේ පිහිටන්න ඕන ක්‍රමය කියා දුන්න ක්‍රමය. මේ ක්‍රමය තියෙනවා මහා රාහුලෝවාද සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා ත්‍රිපිටකේ. මහා රාහුලෝවාද සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා ත්‍රිපිටකයේ. පිටු 99 තියෙනවා. දැන් මේ මහා රාහුලෝවාද සූත්‍රය අපි අවසාන කොටස විතරයි අරගෙන තියෙන්නේ 120 ඉඳන් 119ක් කියේ දාරගෙන නැහැ. ඒ 119ෙම තියෙන්නේ මේ ද්වතාවය. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ආනපාන කියන එක පොඩි ළමයෙකුට තේරුම් ගන්න ආකාරයට තේරුම් ගන්න පුළුවන් ආකාරයට මේ මහ රාහුල වාද සූත්‍රයේ ආන කළ යුතු දේ මොකද්ද, යාන කිරීමෙන් පාන කළ යුතු දේ මොකද්ද කියන එක ඉතාම සරල විදිහට පෙන්වලා දීලා තියෙනවා. දැන් අද දැන් මේ නොයෙකුත් ඔය පන්සල් වල දහම් පාසල් වල බුද්ධාගමේ හාමුදුරුවෝ එහෙම මේ කිව්වට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සතර මේ බ්‍රහ්ම විහරණය වඩන්න ඕන කිව්වට මේ ද්වතාවය මොකවම්ම දැනගෙන කරනව නෙමෙයි, කියනව නෙමෙයි, පෙන්ව දිනව නෙමෙයි. ඒ නිසා මේ මහ රාහුල වාද සූත්‍රයේ සියලු දේ තියෙනවා. ඇයි අපි මෛත්‍රී වඩන්නේ? මොකද්ද කරුණම්? මොකද්ද මුදිතම්? මොකද්ද උපේක්ඛා? මේක හොඳට තේරුම් ගන්න ඕන. ඉතින් ඒක නිසා අපි මේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා වඩනවා කියලා වචන හතර කිව්වට කිසිසේත්ම වැඩක් ඇත්තේ නැහැ. හරයක් නැහැ. අර්ථයක් නැහැ. අර අද දැන් මේ කිව්ව ගිරිමානන්ද සූත්‍රයේ සංඥාවේ අනිත්‍ය සංඥාව වඩනවා කියවට තේරුමක් නැහැ වගේම තමයි මේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා වඩනවායි කිව්වට. මේකෙන් කරගති යුතුයක් තියෙනවා, දෙපැත්ත තියෙනවා, ද්වතාවය තියෙනවා. මේ රාහුල වාද සූත්‍රයේ දෙපැත්තම විග්‍රහ කළා කියලා. මේ කියනවා මේක ඊට ඉස්සෙල්ලා ඔක්කොම දෙපැත්තමයි මේ 120ට ඉස්සෙල්ලා තියෙන්නේ. අපි ඒවා මේ අරගෙන නැහැ. නමුත් මේ ඊටාම වැදගත් කොටස විතරයි අරගෙන තියෙන්නේ. මෙත්තං රාහුල භාවනං භාවේහි, මෙත්තං හිතේ රාහුල භාවනං භාවයතෝ යෝ ව්‍යාපාදෝසෝ පහිස්සති. මෛත්‍රී වඩනකොට මොකද්ද හිතෙන් අයින් වෙන්න ඕන? එතකොට ආන මොකද්ද, පාන මොකද්ද? මෙත්තානුස්සතිය මෙත්තං ආන ව්‍යාපාදෝ පාන පහිස්සති. එතකොට මෛත්‍රී වඩන්නේ මොකටද? හිතේ ඇති වෙන ව්‍යාපාදය, ද්වේෂය, වෛරය හිතෙන් අයින් කරන්න. මේ මෛත්‍රී වැඩුවයි කියලා වැඩක් නැහැ, ව්‍යාපාදේ හිතෙන් අයින් වෙන්න. ඒ වගේම කරුණං රාහුල භාවනං භාවේහි, කරුණං හිතේ රාහුල භාවනං භාවයතෝ යා විහෙසාසා පහිස්සති. මොකද්ද ඔය දැන් කිව්ව ඇහුව වචනේ මොකද්ද? විහිංසා, විහෙසා. මොකද්ද මේ විහෙසා කියන එක? කරුණං කියන්නේ මොකද්ද? කරුණං දැන් ඔය බොහෝම හාමුදුරුවරු පන්සල් වල කියනවා සීතල කරුණා රෝමයෝ. ඔගේ තේරුමක් ඇතුව නෙමේ කියන්නේ. මොකද්ද මේ කරුණං? කරු කියන්නේ බාධක. මොකට බාධකද? නිවනට බාධක. නිවනට බාධාක තමයි අර විහෙසා. එතකොට කරු කියන්නේ බාධක. දැන් කරු තියෙනවා කියන්නේ ඔය යන පාරට කරු තියෙනවා කියන්නේ. කරු කියන්නේ බාධක. ඒක නම් ඒක නැති කිරීම. ඒ නිසා මේ නිවන් මගට බාධක නැති කිරීම තමයි කරුණං රාහුල භාවනං භාවේහි, කරුණං හිතේ රාහුල භාවනං භාවයතෝ. මේ කරුණා භාවනාව භාවනා කරනකොට විහෙසාසා පහිත්තුති. අර විහිංසාව හිතෙන් සාමුද මාම්ලිම අයින් වෙලා අවිහිංසා තත්ත්වයට හිත පත් වෙනවා. ආන පාන මේක පැහැදිලිව ආන පාන තියෙනවා. මුදිතං රාහුල භාවනං භාවේහි, මුදිතං හිතේ රාහුල භාවනං භාවයතෝ යා අරති සාපහිසති. අරති දැන් වචන තුනක් තියෙනවා. රති, අරති, විරති. අරති විරති පාපා කියලා තියෙනවා. එතකොට මේ අරති කියන්නේ මේ හිතේ ඇති වෙන නිවනට බාධක වන බොහෝ කරුණු අරතියෙන් තමයි කරන්නේ. ඒ නිසා දැන් මෙතන මුදිතං කියන්නේ, මුදිතං භාවයතෝ කියන්නේ අනුන්ට වෙන යහපත. අනුන්ට දැන් අපි හිතමුකෝ යම් කිසි කෙනෙක් දැන් මෙතන මේ බණ අහලා මේ මාර්ගය අනුගමනය කළා, මගඵලයක් ලැබුවා. මේ මගඵලය පිළිබඳව අපේ හිතේ අරතියක් තියෙනවනම් එවනනම් අපි අරකනම් කොහොම හරි මගඵල ලැබුවා මට බැරි වුණා කියලා, අන්න ඒක අරතිය. එනිසා ඒ අනුන් ලැබූ යහපත, අනුන් ලැබූ ඵලය, අනුන් ලැබූ දැනුම, අනුන් ලැබූ දැන් අපි හිතමුකෝ විභාගයක් කියලා පළවෙනියා වුණා එක්කෙනෙක්. ඉතින් ඒකිනාට අපේ හිතේ මුදිතා ගුණයක් නැත්නම් අර්ථයක් තමයි ඇති වෙන්නේ. ඉතින් ඒක නිසා අපි මේ හිතේ තියෙන අර්ථය තියනකම් අපිට හරියන්නේ නැහැ. ඒ නිසා ඒක වැරදි. ඒකෙන් මිදි නිදහස් වීම නම් අපි මුදිතා ගුණයක්. ඒ පුද්ගලයාට ඒ පන්තියේ පළවෙනි වීම, එක්ක විභාග පහසු වීම, යම් යහපතක් වීම පිළිබඳව අපේ සිතෙත් අවංකව හදවතින්ම අපි ඒකට සතුටු වෙලා ඒ පුද්ගලයාට ලැබුණු යහපත පිළිබඳව අපේ සිතේ සුවයක්, සහනයක්, උපේක්ෂා සිතකින් කටයුතු කිරීම තමයි අර්ථය, මුදිතා ගුණය. ඒ වගේම උපේක්ඛන් රාහුල භාවනං භාවේහි උපේක්ඛන් හිතේ රාහුල භාවනං භාවයතෝ යෝ පටිගෝසෝ පහිසති. කාමරාග පටිග, මේ පටිගය සහ මුලින්ම හිතෙන් ඉවත් වෙන්නේ උපේක්ඛන් භාවනා. එතකොට මේ ආනපාන තියෙනවා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන හතරෙම අපේ හිතේ ඇතිවන වැරදි සිතුවිලි හතරක්ම නිවනට උපකාර නොවන, පැවැත්මට උපකාර වන, එහෙම නැත්නම් අගතියට දුගතියට යන සියලු කරුණු අපේ හිතෙන් අයින් වෙන්න ඕන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා භාවනා කරනකොට. ඊට පස්සේ අසුභං රාහුල භාවනං භාවේහි අසුභං හිතේ රාහුල භාවනං භාවේතෝ යෝ රාගෝසෝ පහිසති. අසුභය භාවනා කළ යුත්තේ මොකටද? රාගය එහෙම නැත්නම් මත්වීම. රාග කියන්නේ මත් වෙලා ගැවීම. රාග කියන්නේ මත් වෙන දේ, මත්කමෙන් හේතු වෙන්න ඕනේ, ගැවෙන්න ඕනේ මොහකට හරි. තනියෙන් කෙලින් ඉන්න බෑ. ඒක තමයි රාග. ඒකෙන් මිදී නිදහස් වීමට තමයි අසුභං රාහුල භාවනං භාවේතු. මේ සුන්දර බව තමයි අයි ගින්දර ගත්තාම මත් වෙනවා, රත් වෙනවා. ඒ නිසා දැන් ගෑවෙන්න ඕන, හේතු වෙන්න ඕන, තණ්හා වෙන්න ඕන. ඒක තමයි රාගය කියන්නේ. ඒ නිසා මේ අසුභං අසුභය ආනපානමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අනිච්චරන් සංඥං රාහුල භාවනං භාවේහි අනිච්ච සංහිතේ රාහුල භාවනං භාවයතෝ අස්මිමානෝසෝ පහිසති. අස්මිමාන කියන්නේ නිච්ච සුඛ අට තුනම එකතු කරලා කිව්වා අස්මිමානෙ. නිච්ච සුඛ අට තුනේම එකතුව මොකද්ද? අස්මිමානෙ. එතකොට මේ අනිච්ච සංඥා, මේ සංඥාවේ අනිච්ච බව මෙනෙහි කළා හිතෙන් අයින් කරන්න ඕනේ නිච්ච සුඛාත් කියන අස්මි මානෙ. දැන් මේ ඔක්කොම තියෙන්නේ මොකද්ද? මේ ආනාපානසති. දැන් ඊගාවට කියලා තියෙන 121 ආනාපානසති රාහුල භාවනං භාවි ආනාපානසති හිතේ රාහුල භාවිතා බහුලීගතෝ මහප්පලා හෝති මහානිසංසා කතං භාවිතා චරාවි. කොහොමද කරන්නේ? කතං භාවන මහප්පලම ඉද බාහුල බික්කු අර ආනපාන සති සමාධිය කියපු එක රණ්‍යගතවා රුක්කුමුලගතවා ඒ දිගටම ඒකමයි කියන්නේ මේ ආනපාන සති සමාධිය. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ රාහුල මහා රාහුල වාද සූත්‍රයේ පොඩි ළමයෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට මේ හුස්ම ගැනීම පිටකිරීම මේක කියලා තියෙනවා නෑනේ. මේක කියලා තියෙන්නේ මොකද? මේ හිතේ ඇති වෙන අර කිලුටු ගති, කෙලෙස් ගති අයින් කරන්න, වැරදි ගති අයින් කරන්න, අර යහපත් ගති ආන කරලා අයහපත් ගති පාන කිරීම. ඒක අවසාන වශයෙන් උත් මේ රාහුල වාද සූත්‍රයේ ඒකම කියලා තියෙනවා අවසාන ඡේදයේ. එවං භාවිතාකෝ රාහුල ආනාපාන සති එවං බහුලීගතා මහප්පලා හෝති මහානිසංසා එවං භාවිතාය රාහුල ආනාපාන සතියා එවං බහුලීගතාය යේ පිටේ චරිමකා අස්සාසාතේපි විදිතාව නිරුජ්ජන්ති නෝ අවිදිතා. අස්සාසා ආශ්‍රය කළ යුතු යහපත්දේ අපි අර නිවෙන, මිදෙන, නිදහස් වෙන, අවිදිවත්මයෙන් මිදී නිදහස් වෙන ආකාරයට ඉදමෝත භගවා අත්තමනෝ ආයස්මා රාහුලෝ භගවතෝ භාසිතං අභිනන්දින්ති නිමිත්තං අස්වාස පස්වාස. නිමිත්තං අස්වාස පස්වාස කියන්නේ චක්කු වෙන රූප නිමිත්ත, කණින් එන ශබ්ද නිමිත්ත, නාසයට එන ගන්ධ සුවඳ නිමිත්ත, දිවට එන රස නිමිත්ත, කයට එන පොට්ටබ්බ නිමිත්ත, මනසට එන ධම්ම නිමිත්ත තමයි නිමිත්තං අස්වාස පස්වාස. අනාරම්මන මේක චිත්තං, මේක අනාරම්මන මේක චිත්තං උනොත් ඒක හරියන්නේ. අජානතෝ ච තයෝදම් මේ භාවනා නූපලබ්බති. අපි ඒ ආරම්මන ඒ ආරම්මණය නිවැරදිව තේරු නොගෙන ඒ ආරම්මණයට ගැලපෙන ආකාරයට ආනපාන නොකොළොත් නිමිත්ත හරියට තේරුම් නොගෙන අජානතෝ ච තයෝදම්මේ භාවනා නූපලබ්බති. අනිච්ච දුක්ඛනත් කියන තයෝදම්මේ නූපලබ් භාවනං නූපලබ්බති. ඒ වගේම නිමිත්තං අස්සපාසා පස්සාසා අනාරම්මණ මේක චිත්තස්ස නිවැරදිව කළොත් ජානතෝච තයෝදම්මේ භාවනා උපලබ්බති. ඒ අනුව ආනාපාන සතියස්ස පරිපුන්නා සුභාවිතා අනුපුබ්බේන අනුපුබ්බම් පරිචිතා යථා බුද්ධේන දේශිතා. දැන් මෙතන වචනයක් තියෙනවා යථා බුද්ධේන දේශිතා. දැන් මේක පරිවර්තනය කරන්නේ බුදුහාමුදුරුව කියපු දේශනා කරපු ආකාරයට. ඒක නෙමෙයි මේක තියෙන්නේ බව උදුරා දමන්නට යථා පරිදි දේශනා කරපු කරන කළ අනුගමනය කළ යුතු දේ. ආනපාන සති යස්ස යථා බුද්ධේන දේශිතා. බුද්ධේන කියන්නේ මේක බව උදුරා දමන්නට උපකාර වන ආකාරයට දේශනා කරපු ආනපාන සති යස්ස පරිපුන්නා සුභාවිතා. යෝ ඉමස්මින් ලෝකම් පවාසේති අබ්බා මුත්තෝව චන්දිමාති. හරියට වලාකුළු වලින් වැසුණු චන්ද්‍රයා පූර්ණ චන්ද්‍රයා වලාකුළු ඉවත් කළා, කෙලෙස් ඉවත් කළා, අලෝක තත්වයට පත් වෙනවා වගේ ඒ වලාකුළු ඉවත් වූ පසු පූර්ණ චන්ද්‍රයා බැබලන්නාසේ මේ ආනපාන සති සමාධිය යථා පරිදි බව උදුරා දමන්නට යථා බුද්ධේන වාසිතා. බව උදුරා දමන්නට නිවනම නිවැරි ආකාරයට මේ බුදුහාමුදුරුව දේශනා කරපු ක්‍රමය අනුගමනය කර හැකි කළ යුතුයි කියන එකයි මේ මහරාහුලවාද සූත්‍රයේ. මේ හුස්ම ගැනීමක් පිටකිරීමක් කිසි තැනක ශේෂයකින්වත් කොතැනකවත් සඳහනක් කරලා නෑ. යස්ස ආනපාන සති සමාධි අස්වාස පස්වාස සියලු දේ මේ ආනපාන ඇතුළට ගැනීම සහ පිටකිරීම තමා තියෙන්නේ. දැන් නිබ්බිදා කියන තත්ත්වයට එන එක තමයි අවශ්‍ය. දැන් අනිච්ච වඩන්නේ නිච්ච සංඥාව අයින් කරන්න, දුක්ඛ අනුපස්සනා කරන්නේ සුඛ සංඥාව අයින් කරන්න, අනත් අනුපස්සනා කරන්නේ අස්මිමානිය අත් සංඥාව අයින් කරන්න. මේක ආනපාන. එතකොට අනිච්ච අනුපස්සනා කළ නිච්ච සංඥා පජහති වුණාම, දුක්ඛ අනුපස්සනා කළ සුඛ සංඥා පජහති කළාම, අනත් අනුපස්සනා කළ අත් සංඥා පජහති කළ ගමන් නිබ්බිදා වෙනවා. නිබ්බිදා වූ ගමන් නිබ්බින්දං විරජ්ජති, විරජ්ජං විමුච්ඡති, විමුක්ති ඥාන දර්ශනං හෝති. එහෙම නැත්නම් නිබ්බිදානුපස්සී විහෙරති අභිනන්දිං පජහති, විරාගානුපස්සී විහෙරති රාගං පජහති, නිරෝධානුපස්සී විහෙරති සමුදයං පජහති, පටිනිසග්ගානු පස්සී විහෙරති සබ්බ උපදී පජහති. මේක බුද්ධානුස්සතිය. මේ ඔය ආනපාන සති සූත්‍රයේ මහරාහුල වාද සූත්‍රයේත් මේකම තියෙනවා, ගිරිමානන්ද සූත්‍රයේත් මේකම තියෙනවා, මහා සතරාතිපට්ඨාන සූත්‍රයේත් මේකම තියෙනවා. නිබ්බිදානු පස්සී, විරාගානු පස්සී, නිරෝධානු පස්සී, පටිනිසග්ගානු පස්සී. දැන් මේ මහරාහුල වාද සූත්‍රයේ මම මේ දැන් කියපු මේකම මේ තියෙනවා. මේ සියවැනි පිටේ හොඳට කියවල බලන්න. සියවැනි පිටේ තියෙනවා ඔය දෙවෙනි ඡේදයේ තුන්වෙනි ඡේදයේ අර චිත්ත පීතිපටි සංවේදී, චිත්තපටි සංවේදී, ඊට පස්සේ අනිත්‍යානුපස්සී අස්සසි සාමීති සික්කති, අනිත්‍යානු විරාගානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති, ඊට පස්සේ පටිනිසග්ගානුපස්සී විහෙරති, පටිනිසග්ගානුපස්සී අසපස්ස කියන තියෙනවා. ඒ නිසා මේ නිබ්බිදානුපස්සී කියන තත්වයට එන්න තමා මේ සියලු දේ කරන්නේ. නිබ්බිදානුපස්සී උබ ගමන් විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී කියන බුද්ධානුස්සතිය බව උදුරා දමන්නට උපකාර වන අනුස්සතිය තමා බුද්ධානුස්සතිය. නැතු මේක මේ බුදුහාමුදුරුවන් පිළිබඳව මෙනෙහි කිරීමක් බුද්ධානුස්සතිය නැහැ. මරණය පිළිබඳ මෙනෙහි කිරීමක් මරණ අනුස්සතිය නැහැ. මේක මරණ අනුස්සතිය. මරණය බේරෙන්න කරන දේ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළ නිත්‍ය සුඛාත්ත හිතේ ඉවත් කරන. නිත්‍ය සුඛාත්ත තිබුණොත් තමයි මරණයට හේතු වෙන සියලු දේ සකස් වෙන්නේ. ඕකමයි ඔය දිගටම කියලා තියෙන්නේ. ඒකමයි මේ විග්‍රහ වශයෙන් විස්තර වශයෙන් තියෙන්නේ. පොඩ්ඩක් හරි කියන්නේ. ඒක දැන් මේ වගේ බුදුහාමුදුරුවම ප්‍රකාශ කරලා තියෙනවා තමන්ව මේ ලෝකෙට බිහි කළ මව පියා විරෝපිතා දිවි තොරකරු ඒක අනන්තරිය පාප කර්මය. ඒක නිවන් දකින්නට බාධාවක් නෙමෙයි. දැන් මුගලන් හාමුදුරුවෝ තමන්ගේ අම්මලා අම්මව තාත්තා මරලා තියෙන. හැබැයි නිවන් දකින්නට බාධා වුණෙත් නැහැ, අගසව් වෙන්න බාධා වුණෙත් නැහැ. හැබැයි අවසාන වශයෙන් අරහත් වෙලා අග්‍රශාවකයන් වහන්සේ වෙලත් මොකද වුණේ? පටිසන්ධිනවා. ඉතින් ඒක නිසා ඒක අන්තරිකයි. ඒක බලවත්ම ලොකුම පාප පහෙන් පහක් තමයි පළවෙනි එක තමන්ව බිහි කළ මව, තමන්ව බිහි කළ පියා, ඊට පස්සේ අරහතුන් වහන්සේ. අරහතුන් වහන්සේ කෙනෙක්ගේ දිවිතර කිරීම සාමාන්‍ය මිනිහගේ දිවිතර කිරීමට වඩා බලවත්. ඒකනේ අර අඟුලිමාල හාමුදුරුවන්ට බැරි වෙලාවත් අනන්තරිය පාප කර්මය කළා ගත්තා නම් තමන්ගේ මව මැරුවා නම් මොකද වෙන්නේ? මේ ආත්මේ නිවන් දකින්න බෑ. නිවන් දකීම කවදක්වත් වළක්වන්න බෑ. කවදා හරි නිවන් දකි. හැබැයි මේ මොහොතේ, මේ වර්තමාන මොහොතේදී මේ පුද්ගලයාට ඒ නිවන් දකින්න නිවන වැහෙනවා. අනිපාර දැන් මේක අපි මේ ඔය කියන මාගදී සියලු අර්ථ අත්තරියත් දැන් තමන්ගේ අම්මව හෝ තාත්තව හෝ යම් කිසි කෙනෙක් මැරුවා නම් තමන් මැරෙන මොහොතේ බලවත්මසේ ගරුක කර්මය හැටියට එන්නේ මොකද්ද? අර අම්මව මැරුව එක, තාත්තව මැරුව එක, අරහතුන් වහන්සේ මැරුව එක හිතට එන්න. ඒක දිගටෝම සංසාරේ ඒ වේගය, ඒ පාපය, ඒ අකුසලයේ ඉවර වෙනකම් ඒ පුද්ගලයාගේ හිතේ කොහේ ඉපදුනත් මේක මතුවෙනවා. ඒකයි වෙන්නේ. ආය ඔළුව උස්සන්නම් බෑ. ඒකයි අනන්තරිය පාප කර. නැතුව නිවන් දකීම වැහෙනවා කියන එක නෙමෙයි. අන්තරිකයි. අතරක් නැතුවම ඒ පාපය, ඒ වේගය, ඒ අකුසලයේ ඵල විපාක දීලා අවසන් වෙනතුරු ඒ පුද්ගලයාට ඔළුව උස්සන්න බෑ. හතර අපායෙන් ගොඩ එන්න බෑ. ඒකයි. ඒක නිසා ඒක බලවත්. යම් යම් වැය කරන කොටසක් තියෙනවා. ඒකෙන් මිදී නිදහස් වෙන්න බෑ. හැබැයි නිවනට බාධාවක් නෑ. දැන් අඟුලිමාල හාමුදුරුව මිනිහ 999ක් මැරුවා කියනවනේ. අරහත් වෙන්න පුළුවන් වුණා. හැබැයි අරහතුන් වහන්සේ හැටියට එළියට බැස්සොත් මොකද වෙන්නේ? දැන් තියෙනවනේ බුද්ධ චරිතයේ ත්‍රිපිටකේ සියලු දේ. එළියට බැස්සොත් ආපහු එන්නේ ලේ පෙරාගෙන තුවාල කරගෙන කොහේ හරි නැති මොකක් හරි එක්ක කොල්ල කොහාට හරි ගහකට පොළු ගහනකොට ඇහිල්ල පොල්ල වදින්නේ අර අරහතුන් වහන්සේගේ ඇඟට. ඒක වැය කරන්න වෙනවා. ඒ කොටස වැය කිරීම කරන්න ඕනේ. හැබැයි අරහත් තත්වය ලැබුවා. මුගලන් හාමුදුරුවොත් ඒ වගේම අරහත් තත්වයට පත් වුණා, අග්‍රශ්‍රාවක වුණා. හැබැයි කොමාරි අන්තිමට මේ ඔරු ගහන්න පටන් ගත්තා. ඈ තුන් හතර සැරයක් ගහනකොට බැලුවා මොකද්ද මේ හේතුව කියලා. එතකොට තමයි දැක්කේ අතීතයේ කරපු මේ කල්ප කාලාන්තරයකට පෙර කරපු ලොකු පාපයක් තියෙනවා. තව වැය කරලා ගෙවන්න කොටසක් ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා ඒ වැය කරලා කරන්න ඉඩ දුන්න ගහලා මැරුවා අරහතුන් වහන්සේ පිරිනමන පෙර. එච්චරයි.
හදාගන්න බැරි නිසා ඈතකට දෙනවා හදාගන්න.
ඔව්.
එතකොට මේ ගෑනු දරුවා හෝ පිරිමි දරුවා තමන්ගේ අම්මට අවුරුදු 10ක් 15ක් 20ක් ගිහිල්ලා හරි අම්මි සිතකින් ගහලා මැරුවොත් අන්න එතෙන්දි දන්නේ නැහැ. එතන සිදුවෙන සිදුවිල්ල.
දැන් කොයි අම්මව මැරුවොත්ද?
තමන් මේ ලෝකෙට බිහි කරපෝ.
ඔව් එහෙම වුණොත් ඒත් අනන්තරික පාප. ඒත් අනන්තරික පාප කර්මය වෙනවා. හැබැයි අර හදාගත්ත අම්මා තාත්තා නෙමෙයි බිහි කළේ. තමන්ගේ ශරීරයේ තියෙන ලේ මේ පංචස්කන්ධයේ අර හදාගත්ත අම්මගේ නෙමෙයිනේ. ඒක නිසා හදාගත්ත අම්මව තාත්තව ගාලා මැරුවොත් අර යකු පාපයක් වෙනවා. මිනිහෙක් මැරුව තමන්ට උදව්ක උපකාර කරන. නමුත් අනන්තරීය පාප කර්මය වෙන්නේ නැහැ. ඒ දැන කළත් නොදැන කළත් අර තමන් ලෝ මෙලොවට බිහි කළ මවපියා තමන්ගේ ශරීරයේ තියෙන මේ ඇටමත්ලේ නහර වලට මුල් වූ බීජය මේ රෝපණය කළ මවපියා මැරුවොත් අනන්තරි පාප කර්මයේ ඉබේම වෙනවා දැන හෝ නොදැන හෝ. එතකොට ඒක කොහොම හරි පළ විපාක දීලම තමයි මේක මිදෙන්නේ. ඒ නිසා ඒකනේ මේ පංච ආනන්තරික පාප කර්ම පිළිබඳ ඔය සූත්‍ර ගණනාවක් බුදුහාමුදුරුවෝ ත්‍රිපිටකේ විග්‍රහ කරලා තියෙනවා. පංච ආනන්තරික පාප කර්ම ගැන ත්‍රිපිටකේම තියෙනවා මේ පහ අන්තරික පාප කර්ම කියලා. අතරක් නැතුවම දැන් බුදුහාමුදුරුවෝ කර්ම විභංගයක් කළා, කර්ම විභජනයක් කළා. මේකෙන් බලවත්ම ලොකුම පාප කර්මය ඔය ආනන්තරික පාප කර්ම පහ. ඊළඟට ආර්යෝපවාද තමයි ඊළඟට බලවත් කර්ම. ඊට පස්සේ ගරුක කර්ම, ඊට පස්සේ ආසන්න කර්ම, ආචින්න කම්ම, ඊට පස්සේ අපරාපරිය කර්ම, ඊට පස්සේ උපස්තම්භක, උපඝාතක, උපපීඩක, උපකාරක, මෙහෙම නොයෙකුත් කර්ම කිව්වා. අහෝසි කර්මත් කිව්වා. ඒ වගේම බොහෝ කුද්දක බොහොම සුළු කර්ම තියෙනවා. ඒවා අර ඒවට ප්‍රතිකර්ම කිරීමෙන්, උපකර්ම කිරීමෙන් ඒවන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒවා බොහෝ දුරට අහෝසි කර්ම වෙනවා. ඒ වගේම මේ ditta dhamma vedaniya වශයෙන් විතරක් ඵල විපාක දෙන කර්ම තියෙනවා. සම්ප්‍රායික වශයෙන් සංසාරේ දිගටම ඵල විපාක දෙන කර්ම තියෙනවා. මේ වගේ මේ කර්ම විභංගය මහා කම්ම විභංග සූත්‍රයේ, චූල කම්ම විභංග සූත්‍රයේ, තව නොයෙකුත් සූත්‍රවලත් බුදුහාමුදුරුව මේ කම්ම පිළිබඳව බොහොම ගැඹුරු විෂයක් හැටියට විග්‍රහ කරලා තියෙනවා. හැබැයි මේක කොච්චර වුණත් බුදුහාමුදුරුව කිව්වා කම්ම විභංගයේ අචින්ත්‍යයි කියලා. කෙනෙකුට සීමාවක් කෙලවරක් දකින්න විග්‍රහ කරන්න පුළුවන් කමක් නැහැ. බුදු කෙනෙකුට වුණත් අචින්ත්‍යයි. ඒක නිසායි කිව්වේ කම්ම විෂය අචින්ත්‍යයි කියලා. හිතලා ඉවර කරන්න බෑ. කෙලවරක් නැහැ. මොකද්ද සද්ධර්මය? ආයි කියන්නකො බලන්න.
දැන් අපි මේ සීල සද්ධර්මයේ මඟ යනකොට
ඔව්
ඒක තව කෙනෙකුට හදෙන්න හරි, يعني මඟ පෙන්නන්න හරි යනකොට ඒකට බාධා වෙට කඩලු එන්නේ.
දැන් කාට බාධාද? තමන්ටද? දැන් තමන්ට දැන් මේ ධර්මයට බාධා આવොත් තමනුත් කවදා හරි කාට හරි බාධා කරලා තිනවා. දැන් ඵලය හේතුව. හැබැයි දැන් තමන් දෙන තමන් මේ ධර්මය තව කෙනෙකුට දෙනකොට ඒ බාධා වෙනවා නම් එයා කවදා හරි අර පුද්ගලයා කම්ම ආවරණයක් කරගෙන තියෙනවා. එයාගේ ආවරණය අපිට අයින් කරන්න බෑ. එයාගේ ආවරණය කවුද අයින් කරගන්න ඕන? එයා. කොහොමද එයාගේ ආවරණය එයා අයින් කරගන්නේ? එයා අයින් කරගන්නේ ඔය කියන සමාව අරගෙන මෛත්‍රී කළා, පින් දීලා මේ ධර්ම මාර්ගයට අනික් අයටත් පාර පෙන්නලා විවෘත කළා. ඉතින් ඒක නිසා දැන් තමන් ගැන මිසක් මේ බුද්ධ ධර්මය ආත්මාර්ථකාමී බැලුවහම තමන් දැන් තමන්ගේ වැඩේ තමන් කරගන්නයි මේ තියෙන්නේ පාර. තේරුණාද? අපි මේ අනුන්ට දෙන්න ඕන තමන්ගේ වැඩේ කරගත්තට පස්සේ. තමන්ගේ වැඩේ කරගන්නකම් මේක අනුන්ට දෙන්න ලේසි නෑ. ඒක නිසා පළමු කොටම තමන්ගේ වැඩේ කරගත්තට පස්සේ ඒ ශක්තියක් තියෙනවා නම් හැකියාවක් තියෙනවා නම් මේක කියන්න පුළුවන්, ප්‍රකාශ කරන්න පුළුවන්, පැහැදිලි කරන්න පුළුවන්, විග්‍රහ කරන්න පුළුවන්. ආචික්කනා දේශනා, පඤ්ඤපනා, පට්ඨපනා, විභජනා, විපත්නා, උත්තානිකම්මන්ති කරන්න පුළුවන්. එහෙම නැත්නම් බෑ. ඒ නිසා ඉස්සෙල්ලා තමන්ගේ වැඩේ කරගෙන ඉන්න ඕන. එතකොට හරි. නැතුව බෑ. දැන් ආත්මාර්ථකාමීත්වයක් නැති වුණා නම් අර රාහුල කුමාරයා ඉපදුනේ වෙලාවේ දැන් සාමාන්‍ය සම්මතයෙන් නම් දැන් රජකමත් අත්තර දාලා ඈ පොඩි දරුවා හම්බුණ දවසේම එක දවසක දරුවව අත්තර දාලා අර මාවත් අත්තර දාලා ගෙදරින් යන්නේ නැහනේ. ඉතින් එහෙම ආත්මාර්ථකාමියක් තිබුණේ නැත්නම් මේ ලෝකේ අනික් සියලු මිනිසුන්ට මේ ධර්මයේ දේශනා කරන්න, මේ ධර්මයේ හොයාගන්න දේශනා කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක නිසා දැන් රාහුල කුමාරයාවත් අරහත් ත්වයට පත් කළා, යසෝදරා මෙහෙණියවත් අරහත් ත්වයට පත් කළා, සංසාර දුකින් මිදී නිදහස් කළා. හැබැයි ඒ වෙලාවේ ඒ පියවර ගත්තේ නැත්නම් ඒක කරන්න බෑ. දැන් සාමාන්‍ය ලෝකයේ මිනිහෙක් කල්පනා කරන්නේ මොකද? බලන්නකෝ මේ කොහොමද අර අර යසෝදරා වැළපිල්ල තියෙන්නේ? ඔය වැළපිල්ල පෘථග්ජන පුද්ගලයෙ මිසක් මේ ධර්මයේ දන්න මිනිහෙන් නම් ඔය වැළපිල්ල කරන්න ඈ. ඔම තමයි දැන් පෘථග්ජන මිනිහා බලන්නේ මොන වැළපිල්ලක්ද මේක, මොන දුකක්ද? ඒ දුක නොදුන්නා නම් මේ දුක නැති කරන්න බෑ. තාම අඬනවා දැන් යසෝදරා ඔය වැළපිල්ල කරලා තාම මිනිස්සු අඬනවා මේ අහිංසක අඬෝනවා උපාසකම්මලා. මේවා වැරදි වැඩ. ඒක නිසා ඔය 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 සාහිත්‍ය ඔය වැළපිලි ඔය ඔය නිවන වහන කරුණ ඒකට බැරි වෙලාවත් දැන් ඔය යසෝදරා වැළපිල්ල එහෙම නැත්නම් අර ජූදක බමුණගේ කතාව අහලා සන්තර ජාතකේ මිනිසුන්ට කේන් තියෙනවා. එනවද නැද්ද? මිනිසුන්ට කේන් තියෙනවා. මේ පොඩි ළමයි දෙන්නම අර ජූජක අමුණට දුන්න අර වැල්වල අර දැන් සාහිත්‍යකාරය කියලා තියෙන වැල් දෙකකින් බැඳගෙන ගගා කෝටු අරගෙන හරක් දෙන්නේ හරක් පැටව දෙන්නෙක් වගේ දක්කගෙන ගියා කියලා. එහෙමයි ජූජක බමුණගේ කතාවේ විස්තර. දැන් ඕවා මේ ඇත්තද? මේ මිනිසුන්ට මේ බෞද්ධ සාහිත්‍යයේ මේ ද්වේෂයේ වඩවන දේවල් වුණා. ඔයම මේ නිවනට උපකාර වෙන දේවල් නෙමෙයි, ඔය මේ බෞද්ධ සාහිත්‍යයේ මේ වගේ දේවල් මේ බෞද්ධ සාහිත්‍යයේ පස්සේ කාලයක බුදුහාමුදුරු නොකියූ දේ මේ ආගමට ගැලපෙන්න ඔය බෞද්ධ සාහිත්‍යයේ හදලා තියෙන දේවල්. ඔය ජාතක බොහෝ දුරට. ඒ නිසා ඔය හේතුඵල ධර්මයක් නැහැ. ඔවා මේ බුද්ධ ධර්මයට විරුද්ධයි. ඒකත් එහෙමයි. ඒවත් ඒ වගේ මේකත් තමයි. ඔව්. දැන් පලිබෝධයක් ආවම ඒකට මේතක් ගෙනහල්ලා ගහන්න බෑ චේතනාවක් නැතුව. හැබැයි දැන් අපි ගෙදර අතු ගන්න, ගෙදර සුද්ධ පවිත්‍ර කරන්න චේතනාව මකුණ මැරීම හෝ මදුරුව මැරීම හෝ කූඹි මැරීම නෙමෙයි. දැන් මෙතන දෙකක් තියෙනවා. එකක් කර්මපතය කරුණු පහක් සම්පූර්ණ වුණා නම් ඵල විපාක උරුම වෙනවා නියත වශයෙන්. කර්ම පහ සම්පූර්ණ වුණේ නැත්නම් ඒක කර්මපතයක් නෙමෙයි, ඒක ඵල විපාක දීම නවත්ත ගන්න පුළුවන් ඔය ක්‍රමයෙන්. දැන් අපි හිතමු දැන් මේක මේ හොඳට තේරුම් ගන්න ඕන මොකද්ද කර්මපතය, මොකද්ද කර්මය. බුද්ධ දේශනාවේ මේක තියෙනවා. කරුණු පහක් සම්පූර්ණ වෙන්න ඕන කර්මපතේ සම්පූර්ණ වෙලා අර ඵල විපාකයක් පටිසන්ධීමක් වෙන්න. කරුණු පහ අපි දැන් පානාතිපාතයේ ගමු. ඔන්න සතෙක්ව දැක්කා. මස්කන චේතනාවක් ආවා. එක. මස්කන චේතනාවක් ආවා, සතා මැරීමේ චේතනාවක් ආවා. ඊට පස්සේ උපක්‍රමයක් යෙදුවා. පොල්ලක් ගත්තා. එලවගෙන ගියා. පොල්ලෙන් ගැහුවා සතා මැරුණා. කරුණු පහම සම්පූර්ණයි, කරුණු කර්මපති සම්පූර්ණයි. ඒකට ඵල විපාක වෙනින්නම වෙනවා. දැන් අපි හිතමු පුද්ගලයෙක් සතෙක්ව දැක්ක, මස්කන් චේතනාවක් ආව, ගත්ත පොල්ලක් එලවගෙන ගියා, ගැහුවා සතාට, වැදුනේ පඳුරට, සතා බේරිලා ගියා. කර්ම විපාකේ දැන් කර්මපති සම්පූර්ණ වුණේ නැහැ. දැන් මෙහෙම කර්මත සම්පූර්ණ වුණේ නැහැ. දැන් මෙහෙම පොල්ලෙන් ගහලා සතා පැනලා ගියාම හරි ආව හරි එතනම කවුරු හරි හිටලා මේ අර භාවනාන යෝගයේ කරේ ආමුදුර නමක් හරි කවුරු හරි කිව්වා, ඔයා මේ වැරදි වැඩක් කරන්න ගියේ, ඔයා මේකට සමාව ගන්න ඕන, ඔයා මේ සතාටත් මෛත්‍රී කරන්න ඕන, මේ සතාටත් දයානුකම්පාව කරන්න ඕන කියලා ඒ වෙලාවෙම ඔය කරුණු හතර කියා දුන්නා නම් ඒ පුද්ගලයාට ඒ මොහොතේම අර කර්මපතේ සම්පූර්ණ නොවුන නිසා කර්මයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. එවලෙම ඒ කර්මයේ සිදු වුණේ නැහැ. මේකයි වෙනස. හැබැයි කර්මපතේ සිද්ධ වුණා නම් ඔය කිව්වත් වැඩක් නැහැ. ඇයි? චේතනාව තිබ්බා, උපක්‍රමයේ ක්‍රියාත්මක කළා, ගැව්වා, එලවගෙන ගියා, මැරුණා. ඉවරයි. ඒක කිව්වට දැන් සමාව ගත්තට හරියන්නේ නැහැ. ඒකෙදිත් හැබැයි යම් යම් ආකාරයකට සමාව ගත්තොත් කොටසක් මෛත්‍රී කළොත් අර පින් දුන්නොත් කොටසකින් මිදී නිදහස් වෙන්න පුළුවන්. නමුත් වැය කිරීම අනිවාර්යෙන් වැය කරන්න සිද්ධ වෙනවා කවද හරි මේ සංසාර ගමනේ. ඒක ගෙවලමයි මේ නිවන් දකින්න පුළුවන් වෙන්නේ. ඒ නිසා කොටසක් ඉවත් වෙනවා, කොටසක් ඉවත් වෙන්නේ නැහැ අර කරුණු හතර. ඒ නිසා ඒ කරුණු හතර එතෙන්දිත් වැදගත් 60%ක් හත්තාව. ඊළඟට ඔය කර්මපතේ අනිත් පැත්තටත් තියෙනවා. අපි හිතමු අපි දැන් අපි මෙහෙම මොකක් හරි වැඩක් කරන ගමින් ඉන්නකොට එක පාඩම් කරනවා, පොතක් කියවනවා, එක මොකක් හරි කරනකොට එක පාට අපේ අතේ එක මෙතන මොකක් හරි රිදිලා කසිල්ලක් ආවා. මේ එක පාට අත කැසුවා, කැසුවාම අර මදුරුවෙක් මැරුණා. දැන් චේතනාවක් තිබුණාද? දැන් චේතනාවක් නැහැ. දැන් චේතනාවක් නැහැ. මේක ඉබේ මෙහෙම එක පාට දැන් චේතනාව අර පොත කියවීම හෝ වෙන වැඩක් එක්ක රූපවාහිනිය බලන වෙන්න පුළුවන්. මෙහෙම කළා අර කැසිල්ල නිසා. සතා මැරුණා. ඒකෙනුත් ඒ සතාට ඒ වෙලෙම සමාව දීලා පින් දීලා අර සමාව අරගෙන පින් දීලා පින් අනුමෝදන් කළාම ඒ කර්මපතෙන් බොහෝ දුරට විදී නිදහස් වෙන්න පුළුවන්. මොකෝ කර්මපතේ සම්පූර්ණ වුණේ නැති නිසා. චේතනාවක් තිබුණා මදුරුවෙක් මරන්න විතර, තිබුණේ ආ මේ අත කසනවා ඒ වගේ. ඉතින් ඒක නිසා මේ කර්මපතයයි කර්මයයි හරියට තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරුවෝ මේක ඉතාම පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. මේවා මේ කොහෙවත් මේ අද කියා දෙන්නේ නැහැ. මේ කරුණු විග්‍රහ කරලා වෙනස් කළා මේවා කියා දෙන්නේ. ඉතින් ඒක නිසා ඔය කරුණු හතර හැම තැනටම හැම පුද්ගලයෙකුටම මේ නිවනට, මේ ධර්ම මාර්ගයට, මේ හිතේ පිරිසිදු බවට ඉතාමත්ම වැදගත්. අනිවාර්යෙන් හැම කෙනෙක්ම බෞද්ධයෙක් හැටියට කළ යුතු, අනුගමනය කළ යුතු දේවල්. මොකද්ද මොකද්ද ඒක? එහෙම එකක් බුද්ධ දේශනාවේ නෑ. ඒක ඔය මේ භෞතික ලෞකික වෛද්‍ය විද්‍යාවල වගේ වැ තියෙනවා යටිහිත උඩිහිත කියලා. මෙතන තියෙන්නේ නෑ, මෙතන තියෙන්නේ මනෝමය කායක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? මනෝමය කායක්, කරජ කායක්, චිත්තජ කායක්. කාය තුනක් තියෙනවා, ක්‍රියාකාරකම් තුනක් තියෙනවා. කුරාකුඹියගෙත්, මිනිහෙකුගෙත්, බෝසත්තුමාගෙත්, දෙවියන්ගේ, බ්‍රහ්මයාගේ, භූතයන්ගේ සියුම් කායක් තියෙන සියලු දෙනාගෙත් කාය තුනක් තියෙනවා. තේරුණාද? මේ කාය තුන පිළිබඳව, ත්‍රිජ කාය පිළිබඳව උපනිෂද් ධර්මයේ යම් යම් විග්‍රහ තියෙනවා. බුද්ධ දේශනාවෙත් ඔය කර්ජ කාය, මනෝමය කාය, චිත්තජ කාය විග්‍රහයක් තියෙනවා. ඒ නිසා අපි මේ ගත්ත යම් යම් ගති තැන්පත් වෙන්නේ කරජ කාය නෙමේ, මනෝමය කාය තුල. මනෝමය කාය තුල තමා ගති තැන්පත් වෙන්නේ. ඒ නිසා ඒ මනෝමය කාය මැරෙන්නේ නැහැ කරජ කාය මැරෙනකොට. දැන් අපි මිනිහෙක් මැරුණයි කියලා දන්නේ මොකද්ද? මැරුණේ මොකද්ද? කරජකයි මේ විඤ්ඤාණයෙන් හදාගත්ත විඤ්ඤාණයට පදිච්ච වෙන්න හදාගත්ත කූඩුව තමයි කරජකයි මේ කරජකය තමයි මස්ලේ ඇට නහර සතු අර ආපෝ තේජෝ වායෝ පඨවි කියන චතුන්නංච උපාදාය රූපං වලින් හදාගත්ත කය කරජකයි ඒකයි මේ නැමරෙන්නේ ඒක නෙමේ මේ කෙලෙස් ගති හෝ යහපත් ගති ගැබ්බලා ගති හැටියට තැන්පත් වෙන්නේ එතන නෙමේ ඒක තැන්පත් වෙන්නේ මනෝමය කාය. දැන් පුද්ගලයා මැරුණාට පස්සේ ඒ මනෝමය කාය මේ එකව කරගත්ත කාලං කරෝති කියන කෙලෙස් ගති පොදියත් අරගෙන අර මනෝමය තැනකට යනවා ගිහිල්ලා හොයනවා ඒ එක කෙලෙස් ඒ කෙලෙස් ගති කියන්නේ කර්ම බීජ ඒ කර්ම බීජයක් එකක් පැල කරන්න තැනක් හොයනවා. ඒ පැල කරන්න තැන තමයි අර උක්කන්ති වෙන තැන. එනිසා යටිහිත උඩිහිත කියලා එකක් බුද්ධ දේශනාවේ නැහැ. හැබැයි මේක ඉතාම පැහැදිලි ඉතාම පිරිසිදු විග්‍රහයක් බුද්ධ දේශනාවේ තියෙන එක. ඒක කාටවත් බලක් ගන්න බෑ. නෑ නවතින්නේ නැහැ සහමුලින්. ආයතන වැඩපොළ සහමුලින් ආයතන වැඩපිළිවෙල සහමුලින් නවතින්නේ. අරහත් ඵලයටපත් වුණා. අරහත් ඵලයට ආයතන වැඩ පිළිවෙලේ වැරද්ද වැරද්ද හැටියට නිත්‍ය වශයෙන් පිරිසිදු වෙනවා. තේරුම් ගන්නවා. මේක වැරදි මේක හරි. එච්චරයි. දර්ශනයෙන් සම්පන්න එච්චරයි. ඊට පස්සේ ආයතික සංවරයේ අවසානයක. දැන් අරහන්ත ඵලයට මාරහත් මාර්ගයේදීත් යම් යම් පොඩි පොඩි වැරදි වෙන්න පුළුවන්. රූපරාග අරූපරාග මානෙන් කටයුතු කරන්න පුළුවන්. ඒ තැන්වලදී අර ආයතනේ පොඩි හරි පොඩ්ඩක් හරි තියෙනවා. එතකොට මේ ඉන්ද්‍රිය වෙන්නේ අර අර අනතිවත්ත නට්ටේන කියන එකෙන් ඊට පස්සේ අර අඤ්ඤතාවීන්ද්‍රිය මතු වෙන්න ඕන හතර සැරයක්. මඤ්ඤ අඤ්ඤ වෙන්න ඕන හතර සැරයක්. ඒ සෝතාපට්ටි ඵලයේදී මඤ්ඤාඤ්ඤ වෙන්නේ දෘෂ්ටි වශයෙන් සකදාගාමි ඵලයේදී මඤ්ඤාඤ්ඤ වෙන්නේ ඕලාරික කාම රාග වටික අනාගාමි ඵලයේදී ඔය සියුම් ඕලාරික සහ සියුම් සියලු කාම රාග වටික අරහන්ත ඵලයේදී අඤ්ඤාඤ්ඤ වෙනවා මේ අඤ්ඤතා වින්ද්‍රිය පූර්ණ වෙනවා සියලු රූප රාග අරූප රාග මාන දිට්ඨි අවිද්‍යා පහ ඔව් ඒක හරි විඥාන ඒක දැන් විඥාන ශක්තිය තමයි චිත්තජ රූප කර්ම බීජ බවට පත් වෙනවා විඥාන බීජ කර්ම බීජ බවට පත් වෙනවා කර්ම බීජ උපදිනකොට උප්පත්ති බීජ වෙනවා එතකොට හදා ගන්නකොට චිත්තජ රූප විඥාන බීජ හැටියට හදා ගන්නවා තැන්පත් වෙනකොට කර්ම බීජ හැටියට තැන්පත් වෙනවා උපදිනකොට ඒ කර්ම බීජම බව උප්පත්ති බීජයක් වෙලා උපදිනවා අවස්ථා තුනේදී නම් තුනක් කිව්වට එකම දේ හදනකොට විඥාන බීජ තැන්පත් කරනකොට කර්ම බීජ උපදිනකොට උප්පත්ති බීජ මේ තුනම හොඳට තේරුම් ගන්න ඕන අවස්ථා තුනක් ඔව් චිත්ත සන්තානේ මනෝමය කයෙමයි සන්තන්පත් කරන තැන මිස වෙන කොහෙවත් මේ අතේ නැ මේ හදවතේ නැ කොහෙවත් නැ කොහෙද මනෝමය කය කියන එක අපිට බලන්න දකින්න අල්ලන්න වෛද්‍ය විද්‍යාවේ කැපල බැලුවට මේ ශරීර කූඩුවේ කොහෙන් මනෝමය කයක් හොයන්න බෑ අර ආසෝ තන්පත් කරන තැනක් හොයන්න බෑ පේන්නෙත් නැ දකින්නෙත් නැ බලන්නත් බෑ ඒක භෞතිකයි ඒ ආපෝ තේජෝ වායෝ පඨවි කියන චතුන්නංච උපාදාය රූපන් තමයි මේ කර්ජකය තියෙන්නේ. ඒ නිසා කර්ජකය තුල මනෝමයකය තියෙනවා. හැබැයි වෙන් කළා ගන්න බෑ. ඒක විභංග කරලා පෙන්වන්න පුළුවන් මේ උතුම් බුද්ධ ධර්මයෙන් පමණක්මයි. වෙන කිසි දේශනාවක ධර්මයක විද්‍යාවක ශාස්ත්‍රයක මේ කර්ජකයයි මනෝමයකයයි චිත්තජකයයි විභංග කළා වෙන් කළා පින්නන්න පුළුවන් කමක් නැහැ. මනෝමයකයි එතනින් අයින් වෙලා යනවා. ඒක නෑ. දැන් මනෝමයකයි තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි උපාදාය රූප හැටියට නෑ. තේරුණාද? දැන් මේක චතුන්නංච මහා භූත උපාදාය රූප කරගෙනයි කර්ජිකය හැදුනේ. උපාදාය රූප වුණාම ඒක වෙන එකක්. දැන් මනෝමයකයි උපාදාය නැහැ. ශේෂයක්වත් උපාදානය කරගෙන නැහැ. මනෝමයකයි දැන් අරහතුන් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා අරහතුන් වහන්සේ පිරිනිවන් පෑවහමත් අරහතුන් වහන්සේගේ මනෝමයකය ඒ කර්ජිකයෙන් ඉවත් වෙනවා. හැබැයි එතන එකම කර්ම බීජයක්වත් නැතිකොට උපාදාය රූපයක් උපාදානය කරගන්න අලුතෙන් ක්‍රමයක් නැහැ. ඒ නිසා මනෝමයකය අන්තර්ධානය වෙනවා. මේ විශ්වයේ අතීතයේ අදට පෙර මේ ළඟදී හෝ ඈතදී හෝ මේ කවද හෝ බුද්ධත්වයට පත් වූ ලෞතරා බුදු පියාණන් වහන්සේලා පසේ බුදු පියාණන් වහන්සේලා අරහන්ත බුදු පියාණන් වහන්සේලා සියලු දෙනාගේම මනෝමයකය මේ විශ්වයේ අදටත් තියෙනවා. හැබැයි ඒව ශක්තියක් ඇත්ති නැහැ. ඒකට හේතුව මොකද? ඒව අර කර්ම බීජ නැති නිසා උපාදාය කරගන්න මේ සතර මහා භූත උපාදාය රූපේ හැටියට උපාදානය කරගන්න හැකියාවක් නැහැ. ඒ නිසා දැන් මේ අතේ තියෙන අල්ලට ඔය අතීතයේ බුදු වුණ සියලු බුදු බුදුවරු කෝටි ප්‍රකෝටි බුදුවරුන්ගේ මනෝමයකය මේ අල්ලට තියන්නවත් ඊටත් අඩුවෙන් තැනක වුණත් පවතිනවා. තැනක් ඕනේ නැහැ, බිමක් ඕනේ නැහැ, අවස්ථාවක් නැහැ. මේ තැනක් බිමක් ඕනේ මේ චතුන්නංච මහා භූත උපාදාය කරගත්ත සමන් තමයි අපිට ඉඩක් ඕන, තැනක් ඕන, මෞකුසක් ඕන, බිමක් ඕන ඉන්න අල්ලන්න
තියෙන්නේ.
එකතු වෙනවා. ඔව්. ඒකයි අර බුද්ධ ශක්තිය තියෙන තැන. අර මධ්‍ය මණ්ඩලයේ බුද්ධ ශක්තිය තියෙන්නේ ඒ සියලු අතීතයේ බුදුවරුන්ගේ ශක්තිය. බුදුවරුන්ගේ ශක්තිය කියන්නේ මේ බව උදුරා දමූ ශක්තිය. ඒක රාශි වෙනවා ඒ බුද්ධ ශක්තිය එකතු වෙනවා. ඒකයි වෙන්නේ. ඒකනේ අපිත් ඒ බුද්ධ ශක්තියට අනුගත විය යුත්තේ. ඒ බුදුරුන්ගේ ශක්තියක් තියෙනවා මේ විශ්වේ. මේක අර උපනිෂද් ධර්මයේ මහා සාංගික නිකායේ ඔය සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ මේක වැරදි විදිහට අර්ථකථනයක් කළා. මේ වැරදි විදිහට තැනක ඉන්නවා කියලා ඔය කතාවක් කියලා තියෙනවා. සාමාන්‍ය මිනිසෙක් අරහන්ත ඵලයට පත් උනේ නැත්නම් උපාදාය රූප එකක් නෙමෙයි බොහෝ දුරට කර්ම බීජ හැටියට කාලංකරෝති හැටියට තියෙනවා, පවතිනවා. එයින් එකක් විතරක් එකයි ඒකෙන් එකක් පැල කරගෙන අලුතෙන් උපතක් හදාගෙන විඥාන ශක්තියක් හදාගෙන ආයි කෙලස් බීජ අර කර්ම බීජ එකතු කරන්න හදනවා. නෑ, අරහතුන් වහන්සේගේ ඒකනේ අර සෞපදිශේෂ පරිනිබ්බාන අනුපදිශේෂ පරිනිබ්බාන කිව්වේ. දැන් රාහුල ආදි සූත්‍රය කියනකොට හිටියේ නැද්ද? හිටියේ නම් එකෙන් එකෙන් එකින් එක එකින් එකම අයින් කරන්න පුළුවන්. දෙකක් දෙකක් ඔව් එක දෙකක් බව උදුරා දමන්නට උපකාර කරන පාරට බැහිනවා කියන එක තමයි බුද්ධ ශක්තියට අනුගත වෙන්නේ. මේක පාරක්. මේ බව රාග බව, ද්වේෂ බව, මෝහ බව තමන්ගේ හිතේ තියෙන පැලපදියම් වෙච්ච මුල් බෑගත්ත මේ බව උදුරා දමන්නට අපි මේ බණ අහලා මේ බව උදුරා දමන මාර්ගය හොයාගන්න ඕනේ. ඒ මාර්ගය හොයනකොට ක්‍රම දෙකක් තියෙනවා. දැන් පියවර දෙකකින් මේ බව උදුරා දමන මාර්ගය බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕනේ. පළවෙනි එක පරතෝ ഘോഷක ප්‍රත්‍යයෙන් සද්දස්ස කුල පුත්තස්ස කෙනෙක් වීම. ඒ කියන්නේ බණ අහලා කල්යාණ මිත්‍රයෙක්ගෙන් මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබලා පරම පවිත්‍ර සීස සද්ධර්මය මෙනෙහි කළා සද්දස්ස කුල පුත්තස්ස කියන තත්වයටපත් වීම පළවෙනි එක පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබීමේ කොටසක්. ඒ සද්දස්ස කුල පුත්තස්ස කියන පුද්ගලයාට මේ විශ්වයේ ඒ බුද්ධ ශක්තිය අතීත සියලු බුදුවරුන් ඒගේ ඒ බුද්ධ ශක්තිය තියෙන මධ්‍ය මණ්ඩලයේ මේ ස්ථාන හතරක් තියෙනවා. චත්තාරෝඨානානි. ඒ චත්තාරෝඨානානි වලට ගිහිල්ලා බුදුහාමුදුරුව මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වෙනි ඡේදයේ මේක විග්‍රහයක් කළා. ආනන්ද හාමුදුරුව දැන් මෙතෙන්දි ලොකු කතාවක් තියෙන්නේ. බුදුහාමුදුරුව දැන් කුසිනාරණුවරට ඇවිල්ලා විනාඩි 5යි තියෙන්නේ තව පිරිනිවන් පාන්න. පිරිනිවන් පාන්න විනාඩි 5ක් තියෙද්දී ආනන්ද හාමුදුරුව ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නේ තමයි මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වෙනි ඡේදයේ තියෙන්නේ. මේක බොහෝම වැදගත්, ඉතාම වැදගත් දෙයක්. මේ ගෞතම බුදුහාමුදුරුව බුදුවරු 7 දෙනෙකුට පස්සේ මේ කතාව කිව්වේ. ආනන්ද හාමුදුරුව ප්‍රශ්නයක් ඇහුවා, භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ තව විනාඩි 5කින් දැන් මේ නිරුද්ධ වෙනවා, පරිනිබ්බාණය කරනවා. දැන් ඔබ වහන්සේ මේ ජීවත් වෙලා හිටිය අවුරුදු 5 තුල 45 තුල බුද්ධ ශක්තිය, බුදු රුව, බුදු හඬ, බුදු ගුණ, බුදු බල මේක පාත්වලා මේ අනික් අයට මගඵල ලබන්නට සෝතාපන්න සකදාගාමි ආදී වශයෙන් බුද්ධ ශක්තියට අනුගත වන්නට පරතෝෝෂක ප්‍රත්‍යයත් අර බුද්ධ ශක්තියට අනුගත වීමටත් සියලු දෙනාට උපකාර කළා. දැන් ඔබ වහන්සේ පිරිනිවන් පෑවහම මේ බුද්ධ ශක්තිය අර අනික් අයට මේ පසු කාලීනව ජීවත් වෙන අයට ලබා ගන්න ක්‍රමයක් නෑ නේද කියලා. එහෙමම ওই ප්‍රශ්නෙම ඔය මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වෙනි ඡේදයේ බුදුහාමුදුරුවන්ගෙන් ආනන්ද හාමුදුරුව ඇහුවා. ඒගමන ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරුව කිව්වා, මා හේවං ආනන්ද, නෑ ආනන්ද, මේකට ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමය, මේ බුද්ධ ශක්තිය අනුගත වෙලා තියෙනවා චත්තාරෝඨානානි. චත්තාරෝඨානානි කියන්නේ මේක මාගදී භාෂාවේ වචනයක්. එක තැනක මේ විශ්වයේ මේ මිහිතලයේ මධ්‍ය මණ්ඩලයේ මේ බුද්ධ ශක්තිය අනුගත වෙලා තියෙන ස්ථාන හතරක් තියෙනවා. ඒ ස්ථාන හතර දැන හඳුනා ගන්න ලක්ෂණ තමයි මේ බෝසත් කුමාරයා බිහි වුණේ ඒ බුද්ධ ශක්තියට අනුගත වින තැනක. ඒ නිසා බෝසත් කුමාරා උපන් තැන. ඒ වගේම මේ මධ්‍ය මණ්ඩලයේ බුද්ධත්වයට පත් වූ තැන. ඒ වගේම පළවෙනි ධර්ම දේශනාව ධම්ම චක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරපු තැන. හතරවෙනි කුසිනාරණුවර පිරිනිවන් පෑව තැන. මේ තැන එක රේඛාවක, එක දේශාංශකයක, එක සමාන දුරකින්. දශමයක්වත් වෙනස් නැහැ. එක තැනකට එක තැනක අතර දුර එක සමානයි. දැන් මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරපු තැන ඉඳන් බුදුණු බෝධීන් වහන්සේ ඉන්න තැනට දුරමයි තියෙන්නේ. ඒ බුදුණු බෝධීන් වහන්සේ ගාව ඉඳන් අර උත්පත්තිය ලැබූ බඹරගල ඒ රජ මහ විහාරේ. ඒ බඹරගල රජ මහ විහාරේ ඉඳන් ඒ සමාන දුරක්මයි තියෙන්නේ කුසිනාරණුවර පිරිනිවන් පෑවතන. ඒ එක සමාන දුරකින් එකම රේඛාවක එකම දේශාංශකයක පීඨිය ස්ථාන හතරටයි චත්තාරෝඨානානි කිව්වේ. ඒ චත්තාරෝඨානානි වල තමයි මේ මිහිතලය තුල මේ බුද්ධ ශක්තියට අනුගත වූ අතීත සියලු බුදුවරුන්ගේ ශක්තියින් ගැබ්බෙලා පිහිටලා ඒක රාශි වෙලා තියෙන්නේ. ඒ තැනකදී පමණයි මේ බුද්ධ ශක්තියට තවත් කෙනෙකුට අනුගත වෙන්න පුළුවන්. ඒ බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඉදිරියේදී යම් කිසි කෙනෙකුට මේ සද්දස්ස කුල පුත්තස්ස ඌ කෙනෙකුට පමණක් දස ඥානං සංවේජනියානං කියන මේ දස ඥානං සංවේජනියානං කියන අර දසනේන සම්පන්නමයි මේ බුද්ධ ශක්තියට අනුගත වෙලා සෝතාපට්ටි ඵලයටපත් වෙන්නට පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ ස්ථාන හතරෙන් එකක් හෝ හතරම හෝ දැක හිත පහදා ගැනීමයි කියලා ගෞතම බුදුහාමුදුරුවෝ බුදුවරු 7 දෙනෙකුට පස්සේ මේ ප්‍රකාශය කළා. මීට පෙර හිටිය සිකී, වෙස්සබූ, කකුසඳ, කෝනාගම, කාශ්‍යප මේ වගේ බුදුවරු මෙහෙම ප්‍රකාශයක් කරලා නැහැ. හේතුව ඒ සියලු බුදුවරු ප්‍රඥාධික බුදුවරු නෙමේ, සද්ධාධික හෝ වීරාධික හෝ ධම්මානුසාරී බුදුවරු. ඒ බුදුවරුන්ගේ බුද්ධ ශාසනය බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ අනාගතයේදී ඒ බුද්ධ ශාසනය තුළ ඒ බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ තව කෙනෙකුට අලුතෙන් සෝතාපට්ටි ඵලයට පත් වෙන්න බෑ. අබුද්ධෝත්පාද කාලයක් අර හැබැයි අර බුදුහාමුදුරුව පිරිනිවන් පාන්නට පෙර දවසේ යම් කිසි කෙනෙක් සෝතාපට්ටි ඵලයට පත් වුණා නම් එයා ජීවත් වෙන කාලය තුල එයාගේ ජීවන කාලය පුළුවන්කම තියෙනවා. නමුත් ඊට පස්සේ පුළුවන්කමක් නැහැ. ඊට පස්සේ අලුතෙන් සෝතාපට්ටි ඵලයට පත් වෙන්න මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න බෑ. ඒ වගේ බුද්ධ ශාසනික. නමුත් ප්‍රඥාධික බුදු කෙනෙක්ගේ ජීවිත කාලය උඟක් කෙටි, අවුරුදු 45යි. අර කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාල ජීවිත කාලය උඟක් ඉහළයි, උඟක් දිගයි. ඉතින් ඒ ජීවිත කාලය තුළ පින් ඇති සියලු මිනිස්සු ඒ ජීවිත කාලය තුළදිම මගඵල ලබලා මේ නිවන් අවබෝධ කරගන්න. නිසා මේවා හුඟක් ගැඹුරු කාරණා, බොහොම විස්තර විශ්ලේෂණ සහිත දේවල් මේ සියලු දේ බුදුහාමුදුරුව ප්‍රකාශ කරලා තියෙනවා. ඔව්. නෑ, උපාසක උපාසිකා කියන්නේ උප කියන්නේ අප කැප වෙලා ආශෝකය කරන්නට කටයුතු කරන ගිහියෙක්. ගිහියෙක් කරන්නේ බව කය කරන්න නෙමෙයි, පැවිද්දෙක් කරන්නේ බව කය කරන්න. ගිහියෙක් කරන්නේ ආශෝකය කරන්න. ඒකයි උප ආශෝකය කියන එකයි උපාසක කිව්වේ, උපාසිකා. බව කය කරන්න දැන් පැවිදි වෙන්නේ කෙලින්ම පැවිද්දෙක් වෙන්නේ බව කරන්න. හැබැයි අවසාන වශයෙන් දැන් ගිහියෙක් හැටියට ඒ බව කය කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මාන වෙන්න ඕනේ අවසාන වශයෙන් අනාගාමි අරිහත් මාර්ගයට වෙනකන් ඉන්න පුළුවන්. ඊට පස්සේ පැවිද්දෙක් වෙන්න ඕනේ ගිහියෙක් වුණා. කරන්න පුළුවන් ගිහියෙකුට පුළුවන්. ආශෝකය කරන්න පුළුවන්. ඒකත් ආනපානමයි. මේ රාග දේශ මොහ හිතෙන් ඉවත් කිරීමයි ආශෝකය. ආශය අනුසේ අනුසේ කය කිරීම. ඒක කරන්න පුළුවන් ගිහියෙකුට. නමුත් අර පැවිද්දෙක් කෙලිම භවකය කරන්න. රාග භව, ද්වේෂ භව, මෝහ භව සහ මුලින්ම හිතෙන් කපා උදුරා හසු කරන්න සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කර ගැනීම එකම චේතනාවෙන් තමයි භවකය කරන්න. ආශෝකය කිරීමෙන් ඒ පුද්ගලයාට ආනපානමයි, ඒ පුද්ගලයාට එකම ප්‍රතිඵලයයි. නමුත් බුදුහාමුදුරුවෝ මොන හේතුවක් නිසා හෝ මේ උපාසක උපාසිකා බික්කු බික්කුණී කියන සිව්වණක් පිටසම මේ සඳහන් කරලා තිනවා මේ මගපල් ලබන්න පුළුවන්
කියලා.
දෙන්නම ආර්ය, දෙන්නම සංඝ. දැන් අපි හිතමුකෝ ගෙදරක කවුරු හරි දැන් මෙතන වුණත් දැන් සෝතාපට්ටි ඵලයට පත් වුණා නම් යම් කිසි කෙනෙක්, ඒ පුද්ගලයාත් සංඝ. ඒ පුද්ගලයාත් ඒ තත්ත්වයෙන් ඉවත් වුණා. දැන් ඒ පුද්ගලයාත් ආර්ය උත්තමී. ඒ පුද්ගලයාත් නියත සම්බෝධි පරායනයෙන්ම පටිසෝතගාමී මාර්ගයට පිළිපන්න පුද්ගලෙක්. ඒ පුද්ගලයා දැන් අනුසෝතගාමී මාර්ගයෙන් ඉවත් වුණා. අන්න ඒකයි උපාසක කියන්නේ ගිහියෙක් හැටියට. හැබැයි අර පැවිද්දෙක් හැටියට සෝතාපන්නි ඵලයට පත්වීම ඊට වඩා හුඟක් ගැඹුරුයි. ඊට වඩා හුඟක් සම්මතයෙන් පිළිගත්ත දෙයක්. දැන් ගිහියෙක් සෝතාපට්ටි ඵලයට පත් වුණා කියලා එකපාරට මේක කාටවත් පේන්නේ නැහැ. කොහොමවත් පේන්නේ නැහැ. ඒක නිසා ගිහියෝ ඉන්න බොහෝ දෙනෙක් දැන් අද වෙන විට 2000කට වැඩිය මේ බණ අහලා මේ ධර්මය අහලා ඒ නිවැරදි මාර්ගය අනුගමනය කරලා සෝතාපට්ටි ඵලයට පත් වෙච්ච අය බහුලෝ ඉන්නවා. මේ අය හොඳට තෝරගන්නත් තේරුම් ගන්නත් පුළුවන්කම තියෙනවා. මොකද ඒ අයගේ හෝරායක බැලූ ගමන් ඒ වෙනස පේනවා. එක බුදුහාමුදුරුව පැහැදිලි කරපු දෙයක්. දැන් මාර්ගයේ යන අයගේ හෝරායකත් පේනවා තියෙනවා. මාර්ගයේ නොයන අයගේ හෝරායකත් තේරුම් ගන්න පුළුවන්.
මස්
දැන් ඒක ගිහියෙක් හැටියට සෝතාපට්ටි ඵලයට පත් වුණත් අර මේ වැද්දෙක්ගේ භාර්යාව සෝතාපට්ටි ඵලයට පත් වෙලා හිටියා. ඉතින් ඒක නිසා දැන් අර වැද්දාගේ දරුවන්ට මොනවද කියලා දුන්නේ? මේ සෝතාපට්ටි ඵලයට පත් වුණ එක්කෙනා මැරුවේ නැහැ. හැබැයි අර දරුවන්ව පෝෂණය කරන්න අර වැද්දා ගෙනත් දුන්න මස් මාළු සෝතාපන්න ඵලයට පත් නොවී හිටිය වැද්දා ගෙනාව මාළු මස් උයලා දරුවන්ව පෝෂණය කරන චේතනාව අර දරුවන්ව පෝෂණය කරන. ඉතින් ඒක නිසා දැන් ඔය බල්ලු බලල්ලු වුණත් සත්තු වුණත් නායකාරයෝ හැටියට තමන් ගාවට ඇහිල්ලා ඉන්නේ. ඉතින් ඒක නිසා ඒ සත්තුන්ටත් කනබන කෑම ටිකක් ඒ වගේ ඉතින් උන් පුරුදු කරගත්තා නම් මුල් කාලේ ඉඳන් මස් මාළු නොදී දැන් මේ ආරන්නේ ඉන්නවා බල්ලු බලල්ලු. කිසි දවසක අපි මස් මාළු උපන් දවසේ ඉඳන් අද වෙනකන් දීලා නැහැ. හැබැයි උනුත් තාම ජීවත් වෙනවා, තාම කනවා බොනවා. ඒ සියලු දෙනා අදත් ජීවත් වෙනවා. ඒ මුල ඉඳන් අපි පුරුදු කරගෙන තියෙනවා. ණය ගෙවන්න වෙනවා. ඒක කරනකොට යම් ආකාරයක ණය ගෙවීමක් ණය ගන්න දෙනකොට පොඩ්ඩක්
පැටලෙනවා.
ඔව්. චිත්තජ කාය තියෙන්නේ මෙහෙමයි. දැන් කරජ කායයි මනෝමය කායයි දරාගෙන ඉන්නේ සම්බන්ධ කරන්නේ එකතු කරන්නේ පාත්තගෙන යන්නේ මොකකින්ද? චිත්තජ කාය. චිත්තජ කාය තියෙන තාක් කල් අර මනෝමය කාය එක කර්ම බීජයක් හරි තියෙනවා නම් ඒ චිත්තජ කායෙන් කර්ජ කායක් අලුතෙන් උපද්දවනවා. දැන් චිත්තජ කාය අහෝසි වෙනවා මනෝමය කාය කර්ජ කාය කර්ම බීජ එකක්වත් නැන්නම්. මනෝමය කාය කර්ම බීජ එකක්වත් නැත්නම් අශේෂ විරාග නිරෝධෝ නම් දැන් චිත්තජ කායෙන් සම්බන්ධ කරන්න දෙයක් නැහැ. ඒක නිසා චිත්තජ කාය අහෝසි වෙනවා. කර්ජ කාය තියෙන මරණයට පත් වෙනකම් පිරිනිවන් පානකම් සෞදුප්පදිශේෂ. නමුත් අර චිත්තජ කාය දැන් කරන්න දෙයක් නැහැ. ඒ නිසා චිත්තජ කාය තියෙන්නේ අර මනෝමය කාය තියෙන ගැබ් වෙලා තියෙන අර කර්ම බීජ එකක් හරි කර්ජකායක් හදන්න උපකාර වෙන්නේ චිත්තජකාය තියෙන නිසා. සම්බන්ධ කරන හරියට දැන් දරාගෙන ඉන්න තැටියක් වගේ අපි මොනවා හරි දෙයක් අපි එකතු කරලා ගොඩ ගන්නවානේ. ඒක දරාගෙන ඉන්න ඕන තැටියක්. අන්න ඒ වගේ තැටියක් වගේ තමයි මේ චිත්තජකාය තමයි අර සම්බන්ධීකාරක හැටියට පවතින. අපි දැන් මේක මේ හිත කියලා කිව්වට හිත කියලා වචනයක් සිංහල භාෂාවේ මිසක් මගධ භාෂාවේ නෑ. ඒක කියන්නේ චිත්ත. හිත කිලුටු වෙනවා අර කෙලස් එන එන හැම මොහොතකම. අර චිත්ත ජගය කිලුටු වෙනවා. දැන් මෙහෙමයි. දැන් මේ සෙල්ලිපි දැන් ඔය ප්‍රාග් ඓතිහාසික යුගය කියනවනේ. ඒ කියන්නේ මහා වංශය එහෙම නැත්නම් අත් වශයෙන්ම දුටු ගැමුණු රජුරවන්ට පෙර යුගයේ මේ රටේ තිබුණේ අර අමුතුම මාගදී භාෂාව. ඒ කාලේ ඒ කාලෙන් පස්සේ හෙළ භාෂාව. එතකොට මේ මාගධී භාෂාවේ දේවල් යම් යම් ආකාරයට මාගධී භාෂාවෙන් අහපු දේවල් සිංහල අකුරෙන් ලිව්වා ඒ කාලෙ. ඒක නිසා ඒ ප්‍රාග් ඓතිහාසික යුගයේ බුද්ධ යුගයේ මේ මාගධී ශබ්ද සංඥා සිංහල අකුරෙන් ලිව්වා නම් ඒව ලියලා තියෙන්නේ මේ පැත්තින් නම් මේ පැත්තට. ඊට පස්සේ මේ ආර්ය භාෂා මේ වෙනස් වෙලා මේ සිංහල භාෂාව ආවට පස්සේ සෙල්ලිපි ලිව්වා මේ පැත්තේ නම් මේ පැත්තට. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ අකුරු බැඳලා නැහැ කොහෙවත්. ඒක නිසා මේ අකුරු මේ පැත්තේ නම් අද පුරා විද්‍යාඥයෝ මෙහෙම මේ දෙකේ වෙනසක් දන්නේ සියලු සෙල් ලිපියේ මිනිසු බලන්නේ මේ පැත්තේ නම් මේ පැත්තට. නමුත් මේ සෙල් ලිපිය අර බුද්ධ කාලේ ලියලා තියෙනවා නම් මේ පැත්තේ නම් මේ පැත්තට ඕන කියවනේ. ඒ නිසා දෙපැත්තටම මේ අකුරු ටික ගලපා බලා කියවන්න උත්සාහ කර යුතුයි. කේවල දැනගන්න ඕන මේ සෙල් ලිපිය ඒ අර්ථය ධර්මයේ තේරුම් ගත්තට පස්සේ මේක ඒ ප්‍රාග් බුද්ධ යුගයේද එහෙම නැත්නම් ඒ බුද්ධ යුගයට ආයිතිද එහෙම නැත්නම් ඊට පස්සේ මේ සිංහල යුගයට ආයිතිද කියලා වෙනස තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා සමහර සෙල්ලිපි තියෙනවා. දැන් ওই ඉන්ද්‍රසාල ගුහාවේ තියෙන බඹරගල සෙල්ලිපියේ මේ පැත්තේ නම් මේ පැත්තට ඕන කියවන්න. නමුත් කවුරු හරි මේ පැත්තේ නම් මේ පැත්තට කියවන්න පුළුවන්. නමුත් මේ අර්ථය විකෘති වෙනවා. ඔය රේඛාමය තියෙන්නේ. දැන් රවුම් අකුරු නෙමෙයි තිබුණේ රේඛාමය අකුරු. අක්ෂරීතින් විපරිණාමය අකුරු සිය සදාකාලික අකුරු වෙනස් වෙනවා. දැන් මේ මුද්‍රණය කරන්න වුණාට පස්සේ අකුරු වෙනස් වීම ටිකක් අඩු වුණා. නමුත් මුද්‍රණය කරන්න ඉස්සෙල්ලා තල්කොලේ ලියන කාලේ අවුරුද්දෙන් අවුරුද්ද යුගෙන් යුග කාලෙන් කාලේ මේ අකුරු වල පොඩි පොඩි වෙනස්කම් තියෙන බව දැන් අපි මේ මිහිඳු හාමුදුරුවාව දවසේ ඉඳලා ලියපු අකුරු ওই ගල් ලිපිවල සෙල් ලිපිවල අනුරාධපුරේ නම් අද වෙනකන් තියෙනවා. දඹදෙණි යුගයේ, පොළොන්නරු යුගයේ, අනුරාධපුර යුගයේ, මෙහෙම කෝට්ටේ යුගයේ මේ තියෙනවා. ඒ අකුරු වල ඔක්කොම යම් යම් විපරිණාමයක්, යම් යම් වෙනස් වීමක්, යම් යම් වෙනස් කිරීමක් කරලා තියෙනවා. ඊට පස්සේ මේක මුද්‍රණය කරන්න පටන් ගත්තා ඔය කොළඹ යුගයේදී. එහෙම නැත්නම් 1902-03 තමයි ලංකාවට මේ පළවෙනි මුද්‍රණාලය ආවේ. ඊට පස්සේ මේවා ඔක්කොම එදා ඉඳන් අද වෙනකන් දැන් වෙනස් වෙන්නේ මුද්‍රණාලයන් තියෙනකොට. නමුත් මුද්‍රණය කරන්නට පෙර අතින් ලියනකොට මේවා ඒ මිනිසුන් අතින්ම යම් යම් වෙනස්කම් පොඩි පොඩි වශයෙන් සිද්ධ වුණා, සිද්ධ වෙනවා. ඔව්, දම්මුතුන් බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕන. කොහොමද බුද්ධ ශක්තියට අනුගත වෙන්නේ? බුදුහාමුදුරුවෝ මෙතෙන්ට ඇහිල්ල කරගත්තේ මොකද්ද? ඒක සිහිපත් කළා. බුදුහාමුදුරුවෝ මෙතෙන්ට ඇවිල්ලා තමන්ගේ හිතේ තිබුණු සියලු කෙලෙස් නික්ලේශී තත්ත්වයට පත් වෙලා රාගයෙන්තර, ද්වේෂයෙන්තර, මෝහයෙන්තර තත්ත්වයකට පත් වුණා. තමන්ට ඒක දීර්ඝකාලීන වශයෙන් කරන්න බැරි වුණාට විනාඩි 5කට තමනුත් රාගයෙන්තරව, ද්වේෂයෙන්තරව, මෝහෙන්තරව ඒ බුද්ධ ශක්තියට අනුගත වීම. බෞද්ධරදමීම තමයි රාගෙන්තර, ද්වේෂෙන්තර, මෝහෙන්තර කියන්නේ බුද්ධ ශක්තියට අනුගත. ඒ බුද්ධ ශක්තියට අනුගත වෙලා සිහිපත් කරන්න ඕන අපේ ඒ ලෞතර බුදු පියාණන් වහන්සේ, ශාක්‍ය මුනිේන්ද්‍රයන් වහන්සේත් මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දමන්නට මේ වගේ ස්ථානයක් උපකාර වුණා. මේ බුද්ධ ශක්තියෙන් මගේ හිතේ තියෙන රාගය, ද්වේෂය, මෝහය උදුරා දමන්නට මේ බුද්ධ ශක්තිය මටත් උපකාර වේවා. ඒක තමයි ප්‍රාර්ථනාව නෙමෙයි අදිෂ්ඨානය. ප්‍රාර්ථනාවක් එහෙම නෙමෙයි ඔක. ඔක අදිෂ්ඨානය. නාම කොටස වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඒක වෙනම විග්‍රහ කරලා තියෙනවා. මේ නාම රූප, රූප කොටස ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රසෝජා. නාම කොටස වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර පහමයි. ඒවා ක්‍රියාත්මක වෙන්නේ. ඒවා හිතපු ගමන් ක්‍රියාත්මක වෙන්නේ. හොඳ පැත්තටත් නරක පැත්තටත් දෙකටම ක්‍රියාත්මක. ඒකයි නාම රූප පත්‍ය සලායතන කිව්වේ. තියෙනවා, තියෙනවා, පුළුවන්. දැන් බුද්ධ ඉතිහාසයේ තියෙනවා සන්තති අමාත්‍යා සෝතාපන්න සකදාගාමි අනාගාමි අරිහත් ඵල හතරටමපත් උනා. බාහ්‍ය ධාරු වීර්යතුමා සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරිහත් ඵල හතරටමපත් උනා. පුක්කුසාති රජුරුවත් සෝතාපට්ටි සකදාගාමි අනාගාමි ඵලවලටපත් උනා. කියන බුද්ධ ජීවරයේ දරාගත්තොත් ඒ ජීවරයේ අරහත් ධජේ පැලඳීම නිසා තව වැය කරන්න තියෙනවා. මේකත් ධර්මතාවයක්. දැන් බුද්ධ ජීවරයේ පළඳින්න වෙන්නේ නැහැ, වැය කරන්න ඉඩක් නැත්නම්. දැන් වැය කරන්න දෙයක් නැත්නම් දැන් බාහ්‍ය දාරු වීර්යතුමාට සන්තති අමාත්‍යාට මොකද උනේ? දැන් වැය කරන්න ඉතුරුලා තිබුණේ බොහොම එකයි බුද්ධ බාහ්‍ය දාරු වීර්යතුම. අර හරකෙකුට ණය ගවන්න තිබ්බා ජීවිතේ. ඒක ණය ගෙව්වා. ණය ගෙව්ව ගමන් ඉවරයි. දැන් අරහතුන් වහන්සේ මිය පරලෝකියා කියලා බුදුහාමුදුරුවෝම කිව්වා. ඉතින් ඒක නිසා වැය කරන්න ඉඩ තිබුණා නම් ජීවරයක් අරහත් දඬයක් පළඳලා ඊට පස්සේ කාලයක් තියෙනවා තව වැය කරන්න. ඒ වැය කරන්න ඉඩ නැත්නම් ඒක ධර්මතාවයක්. ඒක නියම ධර්මයක්. ඒක නියතියක්. බෑ, ගිහි ගෙදරක ජීවත් වීම නෙමෙයි. බුද්ධ ජීවරය දරාගත්තට පස්සේ ගිහි ගෙදරින් අයින් වෙන්න වෙනවා. ඔව්, බුදුහාම සුද්ධෝදන රජුරෝ තරහත් තත්ත්වයට පත් වෙලා පිරිනිවන් පෑවා. ඔව්, දැන් මේ අපිට පෙවුනේ නැතුවට ඒ බුද්ධ කාලෙත් අද වුණත් මිය පරලෝ යන මොහොතේ අරහත් තත්ත්වයට පත් වෙලා මිය යන්න පුළුවන්. පග්ගුණ කියලා සූත්‍රයක් තියෙනවා. අංගුත්තර නිකාය 6 නිපාත පග්ගුණ සූත්‍රයේ තියෙනවා බොහෝ ගිහියෝ මගඵලලාභීන් මේ සෝතාපට්ටි ඵලයේ හෝ ඊට ඉහළ ඵලයක් තියෙන පුද්ගලයෝ මේ උපාදානය කරගෙන නැත්නම් හිත පිරිසිදු නම් නික්ලේශී නම් මේ යන මොහොතේ අනිවාර්යෙන් දැන් ඒක මෙනෙහි කළා චතුර්ථ ධානයට සම්මෙදිලා අර අරහත් ඵලයෙන්ම මිය පරලෝ යනවා. ආයි උපදින්නේ නැහැ කියලා පග්ගුණ සූත්‍රයේ පැහැදිලිව තියෙනවා.
ස්වාමීන් වහන්සේ කිව්වා අපි කරපු පවුල් නිතර නිතර සිහිපත් කිරීම නිසා අපේ ඊළඟ ආත්මයත් එක්ක බලපාන ඒකම කිව්වා නේ පින් පොතක් තියාගෙන ඒ දේවලුත් අපි නිතර නිතර සිහි කරන්න අවශ්‍ය නැහැ වගේ මට.
ඔව්, පින් පොත සිහිපත් කළත් සංසාරේ දික් වෙනවා.
ඔව්, එතකොට අපි චුති චිත්තය එතන හදාගන්න අපි කොයි විදිහට ඉන්නවද මොකද අපි හිතන්නේ?
ඒක පිනක් සිහිපත් වුණත් පින් දීලා පින් පවර්ලා පින් අනුමෝදන් කළා පුණ්‍ය පාප පහින කරන්න ඕන. පාක් සිහිපත් වුණත් සමාව අරගෙන මෛත්‍රී කරලා පින් දීලා ඒකෙනුත් මිදී නිදහස් වෙන ඕනේ. ඒ දෙකම තමයි පුණ්‍ය පාප පහිනස. දෙකම හිතේ පොඩ්ඩක් හරි ශේෂයක් හරි උපාදානය කරගෙන තියෙනවා නම් ඒක ඵල විපාක දෙනවා, පටිසන් දෙනවා. ඔය කරුණු හතර කියලා තියෙන්නේ ඔය කරුණු හතර නිවැරදිව කරනකොට යථාභූත ඥාන දර්ශනයෙන් ආනපාන සති සමාධිය පිහිටනකොට ඔය සියල්ලෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. දෙකම තියෙනවා. එකක් නෙමේ, කරුණු හතර විතරක් හරියන්නේ නැහැ. ආනපාන සති සමාධියත් අවශ්‍යයි. කරුණු හතර වැදගත් වෙනවා ආනපාන සති සමාධිය පිහිටා කටයුතු කරනකොට ඒ සියලු දෙයින් මිදී නිදහස් වෙනවා. දැන් අපිට පින්කමක් සිහිපත් වුණත් ඒ සිහිපත් වුණ ගමන්ම අපි ඒකෙන් යමක් ඉල්ලලා ප්‍රාර්ථනා කරලා යද්දලා යමක් බලාපොරොත්තු වුණොත් මොකද වෙන්නේ? සංසාරේ දික් වෙනවා. ඒකයි වැඩි. ඒ වගේම අපි කරපු වරදක් පාපයක් එකපාරට සිහිපත් වුණොත් ඒක ගැන අපි කම්පා වුණොත් ඒක විශ්වෝප වුණොත් ඒක උපාදානය කරගෙන ඒක අපේ ඊගාව පැවැත්මට ඊගාව අලුතෙන් හදන ජීවිතයට කූඩුවට ඒක බලපානවා. නමුත් ඒ දෙකෙන්ම අපි මිදී නිදහස් වුණොත් පුණ්‍ය පාප පහිනස් වෙනවා. ඒ නිසා උපාදානයේ මිදී නිදහස් වෙනවා, කුසලය පූර්ණ වෙනවා, කුසලස්ස උපසම්පදා. ඒ නිසා අපි උපාදානය කරගත්ත දෙයක් නැහැ. ඒ නිසා අපි නිදහස් වෙනවා, විමුක්තියට පත් වෙනවා. ඔව්, දැන් ඒවටින් මේ සම්මතයෙන් ඇත්ත වශයෙන්ම නියම නිවැරදි විදිහට උපසම්පදා වුණා නම් ඒ වගේ දේවල් තියෙනවා. බීජගාම භූතගාම සමාරම්භා පටිවිරතෝති. දැන් ලුණු ගෙඩිය පැලවෙන දෙයක්ද? හිටගොත් පැලවෙනවා. එතකොට අපි කැපුවොත් පැළවීම අපි අර සමාරම්භා කළා. පැළවීම සාමුලින් නැති කළා. ඒ නිසා මේ වගේ දේවල් කිරීම උප සම්පජ්ජ විහෙරති වූ කෙනෙකුට ගැළපෙන්නේ නැහැ කියන එක තමයි තියෙන්නේ. ඒක ධර්මතාවයෙන්ම විදී නිදහස් වෙනවා. දැන් නිකන් අද සීල් සමාදන් වීලා ඔය සම්මතයෙන් සමාදන් වීමක් හැටියට මේ ප්‍රාතිමොක්කය විග්‍රහ කළාට ඒක හිතෙන් කරන දෙයක් නෙමෙයි, වරද්ද කරලා වරද්දට සමාකර ගැනීමක් වගේ වැඩක් තමයි එතෙන්දී වෙන්නේ. ඒක ධම්ම විචේ සම්බුද්ධංගය. ඒක උදපාදී පිරිසිදු අර දේ උපදවා පහදා ගැනීම. ඒක යහපත්. ඒක පීති සම්බුද්ධංගයට, විරිය සම්බුද්ධංගයට, ධම්ම විචේ සම්බුද්ධංගයට, පස්සදී කියන தത്വයටපත් වෙනවා. පස්සදී කියන්නේ මොකද? අර සැහැල්ලු බව. අර බර බය බැම්ම ඉවත් වීම තමයි පස්සදී සම්බුද්ධංගය. දැන් මේක බරක්, මේ බයක්, බලයක්, බැම්මක්. ඒ බැම්මෙන් මිදී නිදහස් වෙනවා. ඒක තමයි අර සැහැල්ලු බව. ඔව්, රස බිම්බර කියන්නේ ඒකයි. දැන් බිම්බර ගතින් ක්‍රමානුකූලව උද්දම් භාගීය තත්ත්වයට පත් වෙනවා. බර අඩු වීම නිසයි. බිම්බර ගතිය ක්‍රමානුකූලව අර දේවල් වලින් ද රාගයෙන් ද්වේෂයෙන් තොර වුණාමත් බිම්බර ගතියෙන් අඩු වෙනවා. මොහේ තියෙනවා. හරි, එහෙනම් මං හිතන්නේ දැන් අදට මේ ධර්ම සාකච්ඡාව එහෙමනම් අවසానයි. දැන් හුඟක් කරුණු තේරුම් ගත්තා, හුඟක් කරුණු අහගත්තා. තව දැන් අද බදාදානේ, අද හවසටත් තියෙනවා කායගත සති සූත්‍රය දේශනා කළා. තවත් සූත්‍ර කීපයක් පිළිබඳව පොඩි සාකච්ඡාවක් කරලා මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේත් කායගත සති සූත්‍රයේත් පැහැදිලි කළ පෙන්නලා දුන්න පාරවල් දෙකක්, මාර්ග දෙකක් තියෙනවා. ඇයි මෙහෙම බුදුහාමුදුරුව පාරවල් දෙකක්, මාර්ග දෙකක් දේශනා කළේ කියන කාරණේ මේ පින්වතුන්ට තේරුම් ගන්න ඕන. ඊළඟට හෙට සත්තට්ඨාන කුසල සූත්‍රය උදේ දේශනා කරලා, අනිද්ද උදේ අරුවේ අනුධම්ම සූත්‍ර හතරකුත්, අනත්ත ලක්ෂණ සූත්‍රය අර අරහත් ඵලයටම පත් වෙන්නට බුදුහාමුදුරුව පංචවග්ගීය භික්ෂුන්ට දේශනා කරපු කෙටි සූත්‍රයක් අනත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කරනවා. හෙට හවසට බලාපොරොත්තු වෙනවා කිංති සූත්‍රයත්, මේ ආනන්තරික පාපකර්ම සහ සංඝබේද සූත්‍රයත් විග්‍රහ කරන්න. ඊළඟට සිකුරාදා හවස මේ දවස් හතේ වැඩපිළිවෙල සමාලෝචනය කරනවා බොහොම කෙටියෙන්. ඊට පස්සේ අහන්න තියෙන ප්‍රශ්න හෙට අද හවසත්, හෙට උදෙත්, හෙට හවසත්, අනිද්දා උදෙත්, අනිද්දා හවසත් අහන්න පුළුවන්. ඊට පස්සේ සිකුරාදා හවස පහට විතර මේ වැඩසටහන අපි නවත්වනවා. ඊට පස්සේ ගිලම්පස ගත්තට පස්සේ සිකුරාදා හවස 6ට, 6 ඉඳන් 9 දක්වා මේ පින්වතුන්ගේ අදහස්, යෝජනා, චෝදනා, අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලබා දෙනවා. සෙනසුරාදා උදේ හිල් දාණයෙන් වැඩසටහන අවසානයි. තම තමන්ගේ නිවෙස් කරා යන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒක නිසා මේක දැන් කල්පනා කරගන්න ඕන. මේ දැනගත්ත දේ අපි හරියටම දෛනිකව නොවලහා මේ ආනපාන සති සමාධියේ සියලු වැඩ කටයුතු කරන ගමන් ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කරන්න පුරුදුක් පුරුණුවක් හිත සකස් කර ගැනීමක් තමයි කරන්න වෙන්නේ. එකම වැඩක්වත් ගියේ කැටියට තමන් අද කරන රාජකාරී එළවන ගාන එළවනවා, තවනෝ ගෙවදර උයනවා, කනවා බොනවා, නානවා, මිදුලාතු ගානවා, එළවලු කපනවා, මේ වගේ බොහෝ දේවල් ගිහින් හිටියට කරන්න පුළුවන්. ඒ සියලු දේ කරන ගමන් අර සම්පජානකාරී හොති වෙන්න ඕන. ඒ නිසා ඒකයි අවශ්‍යතාවය. ඒ අනුව මේ ආනපාන සති සමාධියේ පිහිටා මේ ගීයක් හැටියට ජීවත් විය යුතු ගෙදර ජීවිතය යහපත් වෙනවා. සාමයේ සමාදානයේ සතුට සාහනයේ සියලු දේ උරුම වෙනවා. මොකද තරහ ගන්න නැහැ, වෛර කරන්න නැහැ, ක්‍රෝධ කරන්න නැහැ, රාගයෙන් අන්තවාදී ලෙස කටයුතු කරන්න නැහැ, මෝහයෙන් අන්තවාදී ලෙස කටයුතු කරන්න නැහැ. මේ දැඩි බොහොම බලාපොරොත්තු නැහැ. උපේක්ෂා සිතෙන් සිත පිරිසිදු කරගන්න. හොඳයි, එහෙනම් කවුරුත් සාදුකාරයක් දෙන්න. පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියන්න. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං තු සුඛිතා වුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං තු සුඛිතා වුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා.